තුෂාර ඉඳුනිල් ගරු තුෂාර ඉඳුනිල් අමර සිනමන්ත අබ්දුර්මිත් 17 තියෙන.
බොහොම ස්තුතියි මූල ආසනයේ මන්ත්‍රීතුමනි. රට පිළිබඳව කීර්තියක් ඇති වෙන කාරණයක් හා සම්බන්ධව වචනයක් කතා කරන්න ලැබීම පිළිබඳව ස්තුතියි. ලෝකේ අපි හුදකලා වෙලා ඉන්න රටක් හැටියට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තුරට යම් කීර්තියක් මේ කරුණු කාරණා හරහා ඇති වෙනවා නම් මම අහන්නේ ඉතාමත්ම වැදගත් ලක්ෂණයක්. විශේෂයෙන් ගමන් ප්‍රමාද වීම, ඒ බෑග් මලු, ඒ සියලු කාරණා, ඒ තුළදී ඒ ලැබෙන පහසුකම් සහ වන්දි කියන කාරණාවන් මං හිතන්නේ ඉතාමත්ම වැදගත්. ලෝකේ තාක්ෂණය දියුණු වෙන්න එකම ජාත්‍යන්තර වෙළඳාම කියන කාරණා දියුණු වෙන්න සංචාරක ව්‍යාපාරය ලෝකේ දියුණු වෙන්න විශේෂයෙන් අපි වගේ පුංචි රටක සංචාරක ආකර්ෂණය වැඩි වැඩියෙන් ලබා ගත හැකි රටක ඒ විදේශ සංචාරකයන් ගුවන් මගින් වෙනුවෙන් අපිට ඒ මේ වගේ නීති රීති ගෙනල්ලා අපිට යම් පහසුකම් ලබා දෙන්නට පුළුවන් නම් මං හිතන්නේ ඉතාමත්ම හොඳයි. එදා ඉතිහාසයේ ඉඳලා තිබුණා ශ්‍රී ලංකා ගුවන් සේවය ගැන බොහොම ඉහළ පුරාජයරුවක්, බොහොම කාරුණිකයි සේවය කියලා. හැබැයි ඒ මට්ටම අපිට දිගින් දිගටම පවත්වාගෙන යන්න පුළුවන් නම්, ඒ සඳහා අවශ්‍ය වෙන කරුණු කාරණා ගොඩනගන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම හොඳයි. ඒකම දැන් බණ්ඩාරනායක ගුවන්තොටුපළ වගේ ආයතන අපිට විශාල වශයෙන් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් තියෙද්දි පහුගිය කාල පරිච්ඡේද තුළ විශාල වශයෙන් මගීන් සහ ගුවන් යාන මේ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙමින් තියෙද්දි ඒ ගුවන්තොටුපළ සංවර්ධනය කරනවා වෙනුවට විශේෂයෙන් අපේ ගුවන් සේවයේ තියෙන පරණ ගුවන් යාන අවුරුදු 10 15 පැනපු අබලං වෙච්ච ගුවන් යාන වෙනුවට අලුත් ගුවන් යාන ගන්නවා වෙනුවට ඒ බණ්ඩාරනායක ගුවන්තොටුපළ වල තිබිච්ච ඒ ධාවනපතයන් ඇතුළු ඒ අනෙකුත් අවශේෂ පහසුකම් දියුණු කරනවා වෙනුවට අපි වෙනත් ගුවන්තොටුපළ වල හදලා ඒවා අර නිකන් ඉන්න ali සුදු ali බවට පත් කරලා අපි විශාල වියදම් ඇති කරලා අපේ ධනය අපි විනාශ කරගත්ත විතරක් නෙමෙයි අපේ රටට ණයකාරයොත් බවට පත් වුණා. හදන්න ඕනේ වුණා, වැඩි දියුණු කරන්න ඕනේ වුණා, වැඩි දියුණු නොකර වෙනත් නැති දේවල් ඇති කරන්න යෑමෙන් අපි අපේ ගුවන් සේවයට විශාල වශයෙන් අපි පාඩු කරගත්තා. බණ්ඩාරනායක ගුවන්තොටුපළට අවශ්‍ය වෙන පහසුකම් මේ වෙනකොට අපි දීලා තිබුණා නම් ඒ අවශ්‍ය වෙන පුළුල් කිරීම කටයුතු අපි සියල්ල සිද්ධ කරලා තිබුණා නම් මීට වැඩි අපේ ගුවන් සේවය අපිට ජාත්‍යන්තරයට අරන් යන්න පුළුවන් හැකියාවක් අපිට ලැබුණා. එතකොට විශාල වශයෙන් අර පරණ ගුවන් යාන වෙනුවට අපිට අලුත් ගුවන් යාන ගත්තා නම් අර ගුවන් යානාවල පවතින ඉන්ධන විශාල වශයෙන් අපිට ඒ ඉන්ධන දහනයන් අපිට අවම කරගන්න තිබුණා. සුදු අලිය ඇති කරන්න කලින් අපිට තිබුණා ඉන්න අලියව බේරගන්න. හැබැයි ඉන්න අලියව බේරගන්නේ නැතුව අපි සුදු අලින් වෙනුවෙන් අපේ රටේ විශාල වශයෙන් අපි මුදලක් නැති නාස්ති කළා. ඉතින් ඒ පිළිබඳවත් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. එතකොට මේ මත්තල ගුවන්තොටුපළ විකුණනවාද මේක විකුණනවා, ඉන්දියාවට විකුණනවා, බදු දෙනවා. දැන් ලොකු ගාල ගෝට්ටියක් මේ පහුගිය කාල පරිච්ඡේදයේ පුරාම මේ රට තුල ඇති වුණා. එතකොට මේ ඇති කරපු කණ්ඩායමේ නායකතුමා අපේ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා පහුගිය අවස්ථාවේ ඉන්දියාවට ගියා. ගිහිලා නරේන්ද්‍ර මෝදි තුමා ඇතුළු අනිකුත් යම් යම් අය හම්බ වෙලා එහෙම කතා කරද්දි ද හින්දු පුවත්පතෙන් එතුමාගෙන් ප්‍රශ්න අහනවා, සම්මුඛ පරීක්ෂණයක් කරනවා. ඔබතුමා මත්තල ගුවන්තොටුපළ, කරුණාකරලා මට කතා කරන්න දෙන්නකෝ, මම කතා කරන්න දෙන්නකෝ. මත්තල ගුවන්තොටුපළ ගැන එතුමාගෙන් මම බැලුවේ ලංකාදීප පත්තරෙන්. පත්තරේ කියන දෙයක් නෑ, මම බැලුවේ ලංකාදීප පත්තරෙන්. පත්තරේ තමුන්ගේ පත්තර සූත්‍රය හැමදාම මෙතන දාන්න එපා. මේ පත්තරේ කියන්නේ නීතියක් නෑ පාර්ලිමේන්තුවට එනකොට. මහින්ද රාජපක්ෂ මහත්තයාෙන් අහනවා මත්තල පත්තරයක් අල්ලගෙන, එක දවසක් පත්තරයක් අල්ලගෙන දිනුවා වුණාට පත්තරේ ගේන්න නීතියක් නෑ මේ පාර්ලිමේන්තුවේ.
අදෝ බාධා කරන්න එපා.
ලංකාදීප පත්තරේ ගන්න.
බාධා කරන්න එපා. ඕඩර් ප්ලීස් බාධා කරන්න එපා.
ඔබ මත්තල ගුවන්තොටුපළ පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් ඔබගේ අදහස මොකද්ද? මහින්ද රාජපක්ෂ මහත්තයා කෙලින් උත්තරයක් දෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂගේ මහත්තයා කියනවා මම මත්තල ගුවන්තොටුපළ හා සම්බන්ධය පෞද්ගලීකරණය පිළිබඳව නෙවෙයි. මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පෞද්ගලීකරණ වැඩ පිළිවෙලට තමයි මම කැමති නැත්තේ කියනවා. මත්තල ගැන කිසිම වචනයක් කතා කරන්නේ නැහැ. එතනින් ඒ එතනින් ලැස්සලා යනවා. ඉතින් මම ඒකයි කියන්නේ ලංකාවට එක කතාවක්, හම්බන්තොටට එක කතාවක්, තමුන්නාසලට එක කතාවක්, ඉන්දියාවට ගිහුවාම තව කතාවක්. ඉතින් මේ හතර පීති කතා, මේ දෙපිටි කතා ගැනත් විශේෂයෙන් අපි කනගාටු වෙන්න ඕනේ. ඒක මත්තල කතා ඉවරයි දැන්. මේ ප්‍රවාහනය හා සම්බන්ධව අපේ ගරු ඇමතුමත් ඉන්න වෙලාවේ මම මේ කියන්නේ. ඊයේ පෙරේද දැන් ඊයේ අපි දැක්ක අලි තුන්දෙනෙක් දුම්රියකට හැප්පිලා මැරුණා. විශාල වශයෙන් අපේ වන සතුන් ඝාතනය වෙනවා මේ දුම්රිය වගේ ඒ වගේ තියෙන අනතුරු වලින්. ඒකම දැන් මේ බස් වර්ජනයක් ගැන කතා කරනවා. බස් වර් මට කරුණා කළ බාධා කරන්න නැතුව ඉන්නව කරවන්තුමා. බාධා කරන්න නැතුව බස් වර්ජනයක් ගැන කතා කරනවා. දැන් ආයේ 24 වෙනිදා රටේ දැවැන්ත බස් වර්ජනයක් ඇති කරලා අපේ රටේ ඉන්න කම්කරුවන්ට, ශ්‍රමිකයන්ට, ශිෂ්‍යයන්ට අතුළු සමස්ත ජනතාවට විශාල වශයෙන් පීඩනයක් ඇති කරන්න දැන් කතා කරනවා. ඉතින් මම විශේෂයෙන් කියන්නේ දැන් ඩීසල් මිල වැඩි වෙනවා තමයි. ඊට සාපේක්ෂව කලින් කාලට මෙහෙම බස් ගාස්තු වැඩි වුණොත් මේවා අඩු වෙනකොට ආය ආපහු මේවා අඩු කිරීමේ ප්‍රවණතාවයක් නැද්ද? දැන් ඩීසල් රුපියලකින් වැඩි වෙනකොට ආප්පයක් රුපියල් 5කින් වැඩි වෙනවනේ. එතකොට පෙට්‍රල් රුපියල් 5කින් වැඩි වෙනකොට ප්ලේන්ටියක් රුපියල් 5කින් වැඩි වෙනවනේ. ඔව්. එතකොට මේවා ටික අඩු වෙනකොට ඒ සූත්‍රයට අනුව මේවා අඩු කරගැනීමේ ක්‍රියාවලියක් අපිට අනුගමනය කරන්න බැරිද කියන කාරණයත් මම මේ අවස්ථාවේදී විශේෂයෙන් කතා කරන්නට ඕනේ. මොකද මේ බස් වර්ජන නිසා රටේ ඇත්තටම හානියට පත් වෙන්නේ, පීඩාවට පත් වෙන්නේ අපේ රටේ අහිංසක මහජනතාව, එදිනදා වැඩට යන ශ්‍රමිකයින්, කම්කරුවන් අතුළු සියලුම දෙනා.
මොකද තව මිනිස්සු දෙකක් තියෙනවා.
ඒක තමයි. එතකොට ඒකම අද විශාල වශයෙන් උද්ඝෝෂණයක් ඇති වුණා. අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව ඝාතනය කරන්නට අපේ රටේ පොලිස් නිලධාරීන් ඇතුළුව පොඩි ඉංගියකින් කියවුණා. මේකට ආණ්ඩුවේ සහයෝගයක් තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පිළිබඳව මහා ඝාතන කුමන්ත්‍රණයක් තියෙනවා කියන එක. මේ ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, මාතෘකාවන් නැතුව ඉන්නකොට ඒකාබද්ධ විපක්ෂයට කලින් කලට ඒගොල්ලොන්ට මාතෘකා හම්බෙනවා. මාතෘකා තියෙනවා, මාතෘකා පැල කරනවා, මාතෘකා වගා කරනවා. එහෙම වගා කරලා මාතෘකාවක් අරගෙන යනවා. මම ඔබතුමාට කියන්න කැමතියි, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, එතුමාගේ කටින්ම කියනවා 2015 ජනවාරි 8 වෙනිදා එතුමා ජයග්‍රහණය කළේ නැත්තම් එතුමා මැරිලා වළලපු තනොත් බමගානක් යට තමයි එතුමාගේ මිනිය තියෙන්නේ. එතුමාගේ මිනිය විතරක් නෙමෙයි, එතුමාගේ පවුලේ අයගේ මිනිහ ටික මේ මහ පොළොව යට බමගානක් ඇතුළේ කියලා තමයි එතුමා කියන්නේ. එතකොට මේ අපේ රටේ ජනාධිපතිතුමා අනියමින් නොකියා කියමින් එතුමාට තිබිච්ච මරණ තර්ජන, එතුමාට තිබිච්ච ජීවිත හානිය පිළිබඳ අවධානම, එතුමාගේ ජීවිතය පිළිබඳව තිබුණු අවධානම එතුමා ජනාධිපතිවරයා වෙලා කියනවා, මම සහ මගේ පවුලේ සියලුම දෙනා බම ගානක් මහ පොළොව යට වැළැෙන්න තිබිච්ච එකෙන් අපි තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව ගලව ගත්තේ කියන එක. ඉතින් ඒ නිසා මම විශේෂයෙන් මේ අවස්ථාවේදී කියනවා, අපිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, අපි හදපු ජනාධිපතිතුමා, අපි ගොඩනගපු ජනාධිපතිතුමා, අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ එහෙම කටයුතු වලට උදව් කරන්න.
අවසාන කර්මන්තුමා,
මේ ජනාධිපතිවරයා අර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අර අනියමින් කියන ජනවාරි 2015 ජනවාරි 8 වෙනිදායි ඉස්සර
අවසාන කර්මන්තුමා
තරදුනා නම් එහෙම ඝාතනය කරන්නට සිට හිටපු සැබෑ ඝාතකයින් කවුද කියන එක මේ අවස්ථාවේදී හොයන්න කියන මං කියා සිටමින් මගේ වචන සුවපේ අවසන් කරනවා. බොහොම ස්තුතියි.
මිනකට ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්තුමා, ඔබතුමාට මිනිත්තු 13ක් තියෙනවා.
ගරු සභාපතිතුමා, අපේ TN එකේ මන්තුමාට කතා කරලා එතුමා නැති නිසා එතනින් තව විනාඩි 5ක් ගන්න කියලා කිව්වා. මුලසනේ සභාපතිතුමනි, අද ගුවන් සේවා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මේ අවස්ථාවේ ගරු අමාත්‍යතුමා මේ සභාවේ නැහැ. නමුත් ඇමතිතුමා හිටියා නම් මම කැමති ගරු සභාපතිතුමනි, මගේ අවධානය යොමු වෙන්නේ ගුවන් සේවා එතුමාගේ විෂයට නොවුණත් සාමාන්‍යයෙන් මෙතෙක් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා අමාත්‍යාංශයට යටතේ තමයි ජාතික ගුවන් සේවාවත් අයිති වුණේ. අපි ඉතිහාසයේ හැම ආණ්ඩුවක් යටතේම අපි දැක්කා ගුවන් සේවා අමාත්‍යවරයා යටතේ තමයි ජාතික ගුවන් සේවය හිමි වෙලා තිබුණේ. හැබැයි පළවෙනි වතාවට මේ යහපාලන ආණ්ඩුව විකුණන්න ඕනේ දේවල් ඔක්කොම බෙලෙක් කඩේට දානවා වගේ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය කියලා එකක් හැදුවා. ඒ නිසා මේ රටේ පෞද්ගලිකකරණය කරන්න ඕනේ සියලු ආයතන ටික එක අමාත්‍යාංශයකට දාපු නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් ඒ අමාත්‍යාංශය යටතේ වැටුණා. ඒ නිසා මුලසරේ සභාපතිතුමනි අපේ රටේ ජාතික ගුවන් සේවාව පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ කවදාවත් අපිට කතා කරන්න අවස්ථාවක් නැහැ. මේ රටේ ජාතික ගුවන් සේවාව දවසෙන් දවස පාඩු ලැබමින් මිලියන ගානක වංචාවල් කෝටි ගානක කොමිස් මුදල් ගහමින් මේ රටේ ජාතික ගුවන් සේවාව බොරල්ලේ කනත්තට ගෙනියමින් මේ ආණ්ඩුව ගෙනියන වෙලාවේ මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න අපට අවස්ථාවක් නැහැ. මොකද මේ විෂය සම්බන්ධයෙන් කවදාවත් මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නැති නිසා. ඒ නිසා මේ ගුවන් සේවා අමාත්‍යාංශයට එතුමගේ යටතේ තමයි තියෙන්නේ ගුවන් තොටුපළ වල් දෙක. හැබැයි මේ ගුවන් තොටුපළ වල් දෙක තියෙන ගුවන් යානා එන්න එපේ. ඒ ගුවන් යානා එන්න අපට ගුවන් යානාවක් තියෙන්න එපේ. ඉතින් ඒ නිසා අපේ ගුවන් යානේ අපේ ගුවන් සේවාවට වෙන විනාශය පිළිබඳ ගරු සභාපතිතුමනි මගේ අවධානය යොමු කරනවා. මම ඇමතුමා නිමල් සිරිපාල සිල්වා ඇමතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරයෙක් නිසා එතුමාගේ අමාත්‍යංශයට සම්බන්ධ නොවුණත් එතුමාගේ අමාත්‍යංශයට සම්බන්ධ වෙන්න තිබුණ එවගේම මේ රටේ ජාතික වැදගත්කමක් තියෙන මේ විෂය පිළිබඳ කැබිනට් මණ්ඩලයේ කතා කරලා එතුමා අවධානය යොමු කරයි කියන කාරණේ හිතාගෙන තමයි මුලසෙනේ සභාපතිතුමනි මම එතුමාගේ අවධානයට මේ කාරණේ යොමු කරන්නේ. ගරු සභාපතිතුමනි ඔබතුමා දන්නවා අපේ රටේ තියෙන ප්‍රධානම ගුවන් සේවා ආයතනය තමයි ශ්‍රී ලංකා ගුවන් සේවා. අපිට තියෙන අපේ ජාතික ගුවන් සේවාව ශ්‍රී ලංකා ගුවන් ශ්‍රී ලංකන් එයාලයින් සමාගම. ඔබතුමා දන්නවා මේ ගුවන් සමාගම හරහා මේක ආරම්භ කාලයේ ඉඳලා මුලින්ම මේක ලාභ ලබන ආයතනයක් බවට පත් වුණත් අවසාන කාලයේ වෙනකොට මේක පාඩු ලබන තත්වයකට පත් වුණා. ගරු සභාපතිතුමනි අපි වඩා මතකයි 2015 ජනවාරි මාසේ 8 වෙනිදා බලයට පත් වෙච්ච මේ ආණ්ඩුව දිගින් දිගට අපිට එල්ල කරපු චෝදනාවන් අතර එක් චෝදනාවක් තමයි මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෙච්ච පාඩු. ඉතින් අපිට කියපු දේ තමයි මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මහා පරිමාණයේ හොරකම් කරපු නිසා මේ ගුවන් සමාගම බිලියන ගාණක් පාඩු ලැබුවේ කියලා. ගරු සභාපතිතුමනි ඔබතුමාට කියන්න ඕනේ මේ ගුවන් සමාගමගේ ගුවන් සේවා පිළිබඳ මේ ගුවන් සමාගම් ලෝකේ අපි කටා එයාවේස් ගත්තත් එහෙම නැත්නම් එමිරේට් එයාලයින් එක ගත්තත් එහෙම නැත්නම් සිංගප්පූර් එයාලයින් එක ගත්තත් ඒ වගේම මේ රටේ ලෝකේ තියෙන ප්‍රබලම ගුවන් සමාගම් ගත්තොතින් ඒ ගුවන් සේවාවන් ගත්තොතින් ගරු සභාපතිතුමනි ලාභ ලබන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් ලාභ ලබන්න බෑ. මොකද ඒකට හේතුව තමයි මේ ගුවන් සේවාවේ වැඩිම වියදමක් යන්නේ තෙල් සඳහා. ඒ වගේම අනෙකුත් වියදම් ගියාම බොහොම සුළු ප්‍රමාණයක් තමයි මේ ගුවන් සේවාවේ ලාභ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේවා මහජනයාට පහසුකම් ලබන සේවා නිසා එහෙම මහා ලොකුවට ලාභ ලබන්න පුළුවන් ආයතන නෙවෙයි. හැබැයි අපේ කාලය තුල දිගින් දිගට අපි පාලනය කරපු කාලය තුල ලෝක වෙළඳපොලේ තිල් මිල බොහොම ඉහට ගිල්ල නියම නිසා අපි දැක්ක ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යම් පාඩුවක් ලැබමින් තිබුණා. දැන් මේ පාඩුව ලැබුවට පස්සේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභවත් ලැබයකට පත්කරන මේ ආයතනයේ කාර්යක්ෂම කරන්න ඕනේ කියලා 2015 බලයට පත් වෙච්ච මේ ආණ්ඩුව අලුතෙන් සභාපතිවරයෙක් පත් කරලා අලුත් අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරලා මේ ගුවන් සේවා සමාගම හොඳ වැඩපිළිවෙලක් ලාභ ලබන ආයතනයක් කාර්යක්ෂම ආයතනයක් බවට පත් කරන්න වැඩපිළිවෙලක් හැදුවා. අපි හිතුවා මුලසනේ සභාපතිතුමනි මේ යහපාල ආණ්ඩුව කියපු කතා අහලා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙරටේ ලාභ ලබන ආයතනයක්. ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සමාගම අනෙකුත් ගුවන් සමාගම් අතර තරගකාරීත්වයක් ඇති වෙන ගුවන් සමාගමක් බවට පත්කරන මේ වර්තමාන මේ පාලන අධිකාරියට හැකි වෙයි කියලා හිතුණා. හැබැයි අවුරුදු දෙකමාරක් යනකොට අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළෙන්ම ආණ්ඩුව ඇතුළෙන්ම ආපු විරෝධතාවය නිසා ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉල්ලාස් වෙන්න කටයුතු කරපු නිසා මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ පහුගිය දා ඉල්ලාස් වුණා. දැන් අලුතෙන් අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරලා තියෙනවා. ඒ අධ්‍යක්ෂක මණ්ඩලය පිළිබඳවත් මම කතා කරන්න යන්නේ නැහැ. අධ්‍යක්ෂක මණ්ඩලය පිළිබඳ ඒකේ ඉන්න ඇත්ත එකයි මේකේ ඉන්න ඇත්ත එකයි. මුලසනේ සභාපතිතුමනි මේ පහුගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරියා හැටියට කටයුතු කරේ සුරේන් රත්වත්ත කියලා පුද්ගලෙක්. මේ සුරේන් රත්වත්ත කියන පුද්ගලයා ඇවිල්ලා වර්තමාන අග්‍රාමාත්‍යතුමාගේ උපදේශකයා හැටියට මුදල් අමාත්‍යංශයේ කටයුතු කරන චරිත රත්වත්ත මහත්මයාගේ සහෝදරයා. එතුමා තමයි සුරේන් රත්වත්ත කියන්නේ. එතුමා පයිලට් කෙනෙක් හැටියට තමයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටියේ. ඒ නිසා එතුමාගේ තියෙන අත්දැකීමුත් එක්ක මේ ගුවන් සේවාව හොඳින් කරගෙන යන්න පුළුවන් කියලා තමයි පත් කරේ. හැබැයි එතුමා විධායක නිලධාරිය හැටියට පත් වුණාම සභාපතිවරයා හෝ අධ්‍යක්ෂකවරයා හෝ එහෙම නැත්නම් විෂය භාර ඇමතිවරයා කිසි කෙනෙක් ගණන් ගන්නේ නැතුව මේ සුරේන් රත්වත්ත කියන පුද්ගලයාට ඕනේ විදියට මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කලමනාකරණය අරගෙන ගියා අපි දැක්කා. මේක දිගින් දිගටම අපි කතා කරා. ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ වෙන හොරකම් එවැගේම ලබන පාඩු මේ පිළිබඳ වෘත්ති සමිති විතින් විට ජනාධිපතිවරයා හම්බුණා ඇමතිවරයා හම්බුණා මේ සියලු දෙනා හම්බුණා. නමුත් මේ ගුවන් සේවාව මේ විධායක නිලධාරියට අවශ්‍ය පරිදි එහෙම නැත්නම් අරලියගහ මන්දිරයට අවශ්‍ය පරිදි තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පාලනය කරේ ගරු සභාපතිතුමනි. මම ඔබතුමා දන්නවා 2015 අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යම් පාඩු ලැබමින් තිබුණා. මේ පාඩු ලැබන ගුවන් සේවාව ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සඳහා මූල්‍ය වාර්තාවක් ඉදිරිපත් කරලා තිබුණා කැබිනට් මණ්ඩලයේ ශ්‍රී ලංකන් අධ්‍යක්ෂක මණ්ඩලයේ විසින්. ඔවුන් කියලා තිබුණේ අපේ තිබුණ ෆ්ලීට් එකේ තිබ්බා ගුවන් යාන 22කට ආසන්න ප්‍රමාණයක්. මේ ගුවන් යාන 22ම අවුරුදු 15කට 20ට වැඩිය පරණයි. ඉතින් ඒ නිසා මුලසනේ සභාපතිතුමනි ඒ 15ක් 20ක් පරණ වෙච්ච මේ ගුවන් සමාගම් ඉවත් කරලා අලුත් ගුවන් යාන අරගෙන මේ ආයතනයේ ලාභ ලබන තත්ත්වයට පෙන්වන්න පුළුවන් මූල්‍ය වාර්තාවක් ඉදිරිපත් කරා. ඒකේ බැලුවාම මොකද මේ වෙනකොට තියෙන ගුවන් යාන සියල්ල ගරු සභාපතිතුමනි වසර ගාණක් පරණයි. ඒවා කාර්යක්ෂම නැහැ. ඒවට යන තෙල් ප්‍රමාණය වැඩි. ඒවා දුර ගමන් යන්න බෑ. ඉතින් ඒ නිසා අලුත් ගුවන් යාන ගෙනෙලා මොකද අපිට කටා ගුවන් සේවය එහෙම නැත්නම් එමිරේට් ගුවන් සේවය මෙවැනි ගුවන් සමාගම් එක තරගකාරීත්ව කටයුතු කරන්න තියෙන නිසා එවැනි දේත් එක්ක කටයුතු කරන්න තියෙන නිසා නව ගුවන් යානා ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් ඒ නිසා මේ එකගතාවේ මත තමයි මේ වැඩපිළිවෙල පරණ ෆ්ලීට් එක අයින් කරලා අලුතෙන් ගුවන් යානා ගෙනීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමත කරලා මේ වැඩපිළිවෙල ඉදිරියට අරගෙන ගියේ. ගරු සභාපතිතුමනි මේ වැඩපිළිවෙල අනුව පළවෙනි ගුවන් යානා ඇවිල්ලා දෙවැනි ගුවන් යානා ඇවිල්ලා අවසාන ගුවන් යානා එනකොට ඒ 350-900 කියන මේ ආබස් එන්න තිබ්බ 2015 අවුරුද්දේ. මේ 2015 මේ ගුවන් යානා ලංකාවට එනවත් එක්කව යහපාල නාණ්ඩුව බලයට පත් වුණා. යහපාල නාණ්ඩුව බලයට පත් වෙලා මේ විසින් මේ ගුවන් යාන සියල්ල මිලදී ගැනීම අවලංගු කරන්න කටයුතු කරා. ගරු සභාපතිතුමනි සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ගිවිසුමක් අත්සන් කරනකොට ලෝකේ රටවල් දෙකක් එක ජාත්‍යන්තර ගිවිසුමක් අත්සන් කරද්දී එවැනි ගිවිසුමක් අත්සන් කරනවා නම් රටේ නීතියක් තියෙනවා. පළවෙනියම ශ්‍රී ලංකන් ගුවන් සමාගම යන්න ඕනේ තමන්ගේ අධ්‍යක්ෂක මණ්ඩලයට. අධ්‍යක්ෂක මණ්ඩලය අනුමත කරලා ඒක යන්න ඕනේ විශ්වභාර ඇමතිතුමාට. ඊට පස්සේ විශ්වභාර ඇමතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා කැබිනට් මණ්ඩලය අනුමත කරන්න ඕනේ. ඒ වගේම කරු සභාපතිතුමනි මේ පිළිබඳ නීතිපතිවරයාගෙන් උපදෙස් ගන්න ඕනේ. මේ ගුවන් යාන අවලංගු කිරීම සඳහා මේ කිසිම ක්‍රමවේදයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම අනුගමනය කරේ නැහැ. මගේ ළඟ තියෙනවා මම ගරු සභාපතිතුමනි මම හැන්සාට් ගත කරනවා විශේෂභාර අමාත්‍ය කබීර් රෂීම් ඇමතිතුමා විසින් 8/2/2017 කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙන කැබිනට් පත්‍රිකාව. එතුමා පැහැදිලිව සඳහන් කරනවා මේ ගුවන් යාන අවලංගු කිරීම පිළිබඳව මම දන්නේ නැහැ. මේ පිළිබඳ කිසිදු සාකච්ඡාවක් කරලා නැහැ. ඒ නිසා මේ පිළිබඳ කරුණා කරලා අමාත්‍යංශයේ දැනුවත් කරන්නේ නැතුව අමාත්‍යංශයේ නියෝජිතයෙක්ගෙන් සැඳුල්ලත් කමිටුවකින් අරෙන්ඩ කිසිම කටයුත්තක් කරන්න එපා කියලා. ගරු ඇමතිතුමා විසින් මුලසනේ සභාපතිතුමනි දිගින් දිගට කැබිනට් පත්‍රිකා තුනක් ඉදිරිපත් කරනවා. කැබිනට් පත්‍රිකා තුනක් ඉදිරිපත් කළා කියනවා මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව නීතිපතිවරයාගේ උපදෙස් අහන්නේ නැතුව මේ කරන කටයුතු වහාම නවත්තන්න කියලා විශේෂභාර අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයට මහලේකම් කබීර් රෂීම් ඇමතිතුමා මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ. ඉදිරිපත් කළා කියනවා මේක ඉතාම භයානක තත්වයක්, මේක පිළිබඳ නැවත හිතා බලන්න කියලා. හැබැයි මේ කිසිවක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම අහන්නේ නැහැ. අහන්නේ නැතුව මුලසනේ සභාපතිතුමනි මේ ගුවන් යානා සියල්ල අවලංගු කරන්න කටයුතු කරනවා. ඒ අනුව අපි පාර්ලිමේන්තුවේ කෝප් කමිටු ශ්‍රී ලංකන් ගුවන් සමාගම කැඳවුවා. කැඳවලා අපි මේ පිළිබඳව ඇහුවම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා පිළිගත්තා, ඩයස් මහත්තයා පිළිගත්තා. ඔව් අපි නීතිපතිවරයාගෙන් මේ පිළිබඳව ඇහුවේ නැහැ කියලා. මුලසනේ සභාපතිතුමනි අවසානයේ මොකද වෙලා තියෙන්නේ? අද වෙනකොට මුලසනේ සභාපතිතුමනි රුපියල් බිලියන 18ක් මේ වෙනකොට මේ ආණ්ඩුව ගෙවලා තියෙනවා. මේ අවලංගු කිරීම සඳහා වෙච්ච වන්දිය මේ වගේම තව බිලියන 50ක් ඉල්ලලා තියෙනවා. ඒකට ආබිට්‍රේෂන් එකට ගිහිල්ලා තියෙනවා. මේ සියල්ල එක වුණා. ඉතින් රුපියල් බිලියන 68ක් ආණ්ඩුවට ගෙවන්න සිද්ධ වෙනවා මේ ආණ්ඩුව විසින් ගඩොල් ලැබෙන තීරණය නිසා. කවුද මේ තීන්දුව ගත්තේ? මුලසනේ සභාපතිතුමනි අපි පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට කැඳවලා ඇහුවා. තමුන්ාන්සේ විශේෂභාර ඇමතිකෙන් අහන්නේ නැතුව, කැබිනට් එකට දාන්නේ නැතුව, අධ්‍යක්ෂක මණ්ඩලය අහන්නේ නැතුව කවුද මේ තීන්දුව ගත්තේ කියලා. එතකොට අපිට ඉදිරිපත් කරා ගරු සභාපතිතුමනි ඊමේල් පණිවිඩයක්. මගේ ළඟ තියෙනවා ඊමේල් පණිවිඩය. මේක චරිත රත්වත්තේ මහත්තයා එතුමාගේ බ්ලැක්බෙරි ෆෝන් එකෙන් එවනවා මේ ඊමේල් පණිවිඩය තමන්ගේ සහෝදරය සුරෙන් රත්වත්ත මහත්තයාට. එතුමාගේ පණිවිඩය එතුමා කියන්නේ PM has given me instructions. අගමැතිවරයා උපදෙස් දුන්නා මේ ගිවිසුම අවලංගු කරන්න කියලා. බලන්න මුලසනේ සභාපතිතුමනි රටේ අගමැතිවරයාගේ උපදෙස් පරිදි ඔහුගේ උපදේශකයා චරිත රත්වත්තේ විසින් ඔහුගේ බ්ලැක්බෙරි ජංගම දුරකථනයෙන් එවන ලද ඊමේල් පණිවිඩය නිසා ගත්ත තීන්දුව, ඒ නිසා වෙච්ච මේ තීන්දුව නිසා රටට අහිමි වෙන මුදල බිලියන 68කට වැඩි බිලියන 68කට වැඩි දෙවනි වාරිකෙත් එක්ක කවුද කලකරු සභාපතිතුමනට උත්තර දෙන්නේ? අගමැතිතුමා ගෙදරින් ගෙනල්ලද? මේක මේ පස්වෙනි බටුමකින් ගෙනල්ලද නැහැ. රටේ ජනතාවගේ සල්ලි රුවන් විජේවර්ධන මැතිතුමා ඔබතුමාගේ ඥාතියා. ඒ නිසා මේ සල්ලි ගෙවන්නේ කවුද? මේ මහජනතාවගේ සල්ලි ගරු සභාපතිතුමනි. රුවන් විජේවර්ධන මහත්තයාට නම් අඩු ගානේ ප්‍රශ්නයක් නැහැ. දීපල හරි තිනවා විකුණලා ගෙවන්න. දෙමාපියෝ හම්බ කරපුවා. ඉතින් ඒ නිසා අඩු ගානේ මේවට කවුද වග කියන්නේ? හරි මුලසනේ සභාපතිතුමනි, මේ බලන්න ගරු රුවන් විජේවර්ධන ඇමතිතුමා චරිත රත්නත්තේ මහත්තයා තමන්ගේ බ්ලැක්බෙරි එකෙන් යවන පණිවිඩයට තමයි ශ්‍රී ලංකන් මේ ගුවන් යානා සියල්ල අවලංගු කරන්නේ. මම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. ගරු සභාපතිතුමනි, මේ බිලියන මේ 58 තිබුණා නම්, රුපියල් බිලියන 58 තිබුණා නම් අපට අධිවේගී මාර්ග කීයක් හදන්න තිබුණාද? අපට ගුවන් තොටුපළවල් හදන්න තිබුණා. ඒ විතරක් නෙවෙයි
මන්තුමා, ඔබතුමාට වෙන් කරලා තියෙන කාලයට තව මිනිත්තු දෙකක් ඔබතුමාට ඉතුරුව තියෙනවා. ඊට අමතරව ඔබතුමාට තව මිනිත්තු දෙක කාලයක් ලබා දෙන්න පුළුවන්.
හරි, මම මෙතුමා කිව්වට මම ඉස්සෙල්ලා අපේ විපක්ෂ නායකතුමා ඉන්දද්දි කිව්වා එතුමාලගේ 3 දෙනාම එන්නේ නැහැ කියලා කිව්වා. මෙතුමාගේ වෙලාව ගත්තට කමක් නැහැ. හරි හරි, කතා කරන්න. මම විපක්ෂ නායකතුමාගෙන් ඇහුවම කිව්වා දෙන්නයි කතා කරන්න කියලා. එහෙනම් ඕන ප්‍රශ්න නැහැ, කතා කරන්න මට ප්‍රශ්න නැහැ. හරි, මම ඇහුවේ ඔබතුමාගෙන් ඇහුවේ නෑ, එතුමාගේ බින්දයි මං කිව්වේ. ඉතින් ඒ නිසා මුලසනේ සභාපතිතුමනි, යාපනයේ මොන ගුවන් තොටුපළවල් කතා කරනවා කියෙහිමත් උලසනේ සභාපතිතුමනි, මම කියාගෙන ආවේ මේ විතරක් නෙවෙයි, මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මේ උපදේශකවරු ගත්ත තීරණ නිසා. උලසනේ සභාපතිතුමනි, රුවන් විජේවර්ධන මහත්තයා ඔබතුමා දන්නවා හයට් එකේ කොන්ත්‍රාත් එකක් අවලංගු කර හිටපු මුදල් ඇමතිවරයා. අන්තිමට මොකද උනේ? ඒගොල්ලෝ ආබිට්‍රේෂන් එකට ගියා, US බිලියන 5ක් වන්දි ගෙවන්න සිද්ධ වුණා. US බිලියන 5ක් වන්දි ආණ්ඩුවට ගෙවන්න සිද්ධ වුණා. කාගේ සල්ලිද මේවා? හයට් එකේ කොන්ත්‍රාත් එකක් අවලංගු කරන්න කියලා මේ අස්සම් කරපු කිවිසුම් අලංග කරගෙන ගිහිල්ලා US බිලියන ගාණක් ගෙවන්න වෙලා. මුලසනේ සභාපතිතුමනි, මම සභාගත කරනවා මේ කැබිනට් පත්‍රිකා. ඒ වගේම ඒ විතරක් නෙවෙයි මුලසනේ සභාපතිතුමනි, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරියා විසින් ඔබතුමාලා දන්නවා පකිස්තානයට අපේ ගුවන් යානා 3ක් ලීස් කරලා දුන්නා. මේ ලීස් කරනකොට අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය දුන්නේ ගුවන් යානා 3ක් ලීස් කරනවා නම් පමණයි පකිස්තානයට මේක දෙන්න පුළුවන් කියලා කිව්වා. හැබැයි එක ගුවන් යානයයි දුන්නේ. අන්තිමට මගේ ළඟ තියෙනවා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ RCD සිල්ලා, JMS බිටෝ, ඒ වගේම බාලපටබැදි අධ්‍යක්ෂවරු හතර දෙනෙක් අස්සම් කළා ලියුමක් දෙනවා. විධායක නිලධාරියා අපෙන් අහන්නේ නැතුව මේ තීන්දුව ගන්න. මේ විධායක නිලධාරියාට කාගේද හයිය තිබ්බේ? සුරේන් රත්වත්තර බලය ඇවිල්ලා තියෙන්නේ කාගෙන්ද? අධ්‍යක්ෂක මණ්ඩලයේ හතර දෙනා මම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. අධ්‍යක්ෂක මණ්ඩලයේ සභා සමාජිකව හතර දෙනෙක් සභාපතිවරයාට කියනවා මේ ගැන පරීක්ෂණයක් තියන්න කියලා. මුලස්සනේ සභාපතිතුමනි, මේ කවුද මේ තීන්දුව ගන්නෙ? බලන්න මේ දැන් විධායක නිලධාරියා ගෙදර ඇව්වා. දැන් ගෙවන්න හදනවා මාස 6ක පඩියක්. ඒ වගේම ඔහුට අවුරුද්දක් විදේශ රටවල් යන ටිකට් ලක්ෂ 100 ගානක පැකේජ් එකක් මේ රටන මහා විනාශය කරපු සුරේන් රත්නත්ත මහත්තයාට ගෙවන්න දැන් ශ්‍රී ලංකන් සමාගම තීන්දුව කරනවා. බොහටද මේ යන්නේ? ගරු ඇමතිතුමා, මම ඔබතුමාට කියාගෙන ආවේ ඒ විතරක් නෙවෙයි මුලස්සනේ සභාපතිතුමනි, දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩු ගැන කිව්වා. 2014 අපි බාර දෙනකොට 2014 පාඩුව රුපියල් බිලියන 1යි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ. සභාපතිවරයා 2017 බිලියන 14යි. තමුණාන්සලගේ ආණ්ඩුව කාලේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව රුපියල් බිලියන 14යි. ඒ වගේම බිලියන 8යි. මේ වෙනකොට බිලියන 4ක්. ඒ නිසා ගරු සභාපතිතුමනි, දවසෙන් දවස ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලබන තත්ත්වයට පත් වෙනවා. මේ මම අපි අහන්නේ දැන් මේ කැබිනට් අවසරයක් නැතුව නීතිපතිවරයාගේ උපදෙස් නැතුව ඉවරයි සභාපතිතුමනි, අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියක් නැතුව මෙවැනි දේවල් ගත්ත මේ නිලධාරීන්ට විරුද්ධව ආණ්ඩුව මොනවද කරන්නේ? ආණ්ඩුව මෙයට විරුද්ධව කටයුතු කරන්නේ මොකද්ද? අපි කෝප් කමිටුවේ තීන්දුව දුන්නා, ඒ සියල්ල ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේ සියලු දේ කරලා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණන්න හදනවා. හරි, අපි හිතමු හොඳ ආයතනකට දෙන විකුණනවා. හැබැයි රටේ මිනිස්සුගේ බිලියන 68ක් මුලසනේ සභාපතිතුමනි, අගමැතිතුමාගේ තනි හිතුමතයට ගත තීරණ නිසා රටේ ජනතාවගේ රුපියල් බිලියන 68ක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මේවට ඉදිරියේ වග කියන්නේ තමුන් නාසෙලට. ඒ නිසා මේ වගේ මහා අපරාධ නිවන් සිරිපාල සිල්ලා ඇමතිතුමා, මම ඔබතුමාට කියාගෙන ආවේ ඔබතුමා ගුවන් සේවය ඇමතිතුමා
අවසාන කර්මන්තවා
ඉවරයි. ගුවන් තොටුපළ තියෙන්නත් ගුවන් යාන බාණ්ඩ තියෙන්න ඕනේ. හැබැයි අපට බාණ්ඩ ගුවන් යාන නැති වෙයි මෙහෙම ගියොත්. ඒ නිසා ගරු ඇමතිතුමා, මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මේ වෙලා තියෙන මේක පිළිබඳ ඔබතුමාගේ අවධානය කැබිනට් මණ්ඩලය යොමු කරන්න ඒක නිලීම කරන්න.
අවසාන
මම නියඩ වෙනවා.
ශ්‍රී ලංකා ගුවන් සේවයේ පිළිබඳ ඒ කාලේ කරපු වැරදිත් මේ කාලේ කරපු වැරදිත් ඔක්කොම හොයන්න කොමිෂන් සභාව දාලා තිනවා. ඒකදී ඔය සියල්ලටම
පිළිතුරු ලැබේ.
හොඳයි. මීළඟට ගරු ගරු මහින්දනන්දත්ගම
ගරු ඇමතුමා කොමිෂන් ගොඩක් පත් වුණා. දැන් මේ බැඳුම් කර කොමිෂමත් පත් වුණා. හැබැයි ලොකු හොරු ටික තාම එළියේ.
හොඳයි.
ඒක එහෙමත් මේ කොමිෂමට වැඩක් නැහැ. ඒ නිසා ඒ කාලේ හෙව්වට වැඩක් නැහැ. මේ කාලේ එකක්වත් තාම පටන් ගත්තේ නැහැ ඇමතුමා. ඒ නිසා ඔබතුමා කැබිනට් මණ්ඩලයේ අර බැඳුම් කරේ වගේ නෙවෙයි මේකත් හරිය සාධාරණ පරීක්ෂණයක් තියන්න කියලා එතුමා කියනවා.
මීළඟට ගරු අශෝක ප්‍රියන්ත මන්තුමා ඔබතුමාට මිනිත්තු 9ක් කාලයක් තියෙනවා. ඊට පෙර ගරු කනක හෙරත් මන්තුමා මූල ආසනයට.
කරු මූලාසනයේ මන්ත්‍රීතුමනි ඔබතුමාට බොහොමත් ස්තුතිවන්ත වෙනවා. ගුවන් සේවා ඇමතුමත් මේ සභාවේ ඉද්දී විශේෂතු මේ කාරණාවේ විවිධ මැති ඇමතුරුන්ගේ කතා අතරතුර මටත් අවස්ථාව ලැබීම පිළිබඳව. විශේෂයෙන්ම මේ වසරේ ගත්තම සංචාරක කර්මාන්තයේ පිළිබඳව ලෝකේ දැඩි අවධානමකට පාත්‍ර වුණු ශ්‍රී ලංකාවේ ගුවන් සේවා සමාගම් තව ටිකක් සංවර්ධනය කිරීමට මේ රජය කටයුතු කළ යුතු කියන තැන මමත් ඉන්නවා. විශේෂයෙන්ම දැන් මම නියෝජනය කරන පුත්තලම් දිස්ත්‍රික්කයේ පුත්තලම තියෙන ගුවන් තොටුපළ මට මතකයි ඩොමස්ටික් ගුවන් තොටුපළ මේ වර්තමාන අමාත්‍යතුමත් එක්ක ඒ ප්‍රදේශයේ අපි සංචාරකයේ යෙදුනහම ඒ ගුවන් යානා බස්සන්නට පුළුවන්, එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ සංචාරකයන් ගෙනියන්නට පුළුවන් ආකර්ෂණීය ගුවන් තොටුපළක් බවට පත් කරන්නට ඒ ස්ථානයේ අපට හඳුනා ගන්නට පුළුවන්කම ලැබුණා. නමුත් අවාසනාවට පෙර මූලාසනයේ මන්තුමනි පුත්තලම දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරයෙක් පත් වුණේ නැහැ. නිසා එදා ඉඳලා අපි පුංචි කාලේ ඉඳලා අහපු ඒ ගුවන් යානාවක් බස්ස ගන්න බැරි මට්ටමේ නොදියුණු තත්ත්වයේ ගුවන් තොටුපළම තමයි තවම තියෙන්නේ. ඉතින් මම යෝජනා කරනවා ගරු ඇමතුමනි කල්පිටිය ප්‍රදේශයේ සංචාර කර්මාන්තය වෙනුවෙන් මේ වෙද්දි නම් වෙලා තිබෙනවා. මේ වෙද්දි යෝජනා වෙලා තියෙනවා. අපේ රටේ ආර්ථිකයට සංචාරකයන්ගේ විශාල දායකත්වයක් ලැබෙනවා. නිසා මේ රජයේදී ඔබතුමාලා මැදිහත් වෙලා ගෙනියන වැඩසටහනවලදී සමස්ත රටම ආවරණය වෙන පරිදි ගුවන් තොටුපළල් සංවර්ධනය කිරීමත් අලුතෙන් ගුවන් තොටුපළ ස්ථාපිත කිරීමත් රටතුර අභ්‍යන්තර ගුවන් යානා තුලින් සංචාරකයන් මේ රටට ආපුහම ඔවුන්ගෙන් යම්කිසි විදිහට ආර්ථිකයක් උත්පාදනය කර ගැනීමෙත් වැඩපිළිවෙළක් දියත් කරන ලෙස මම ඔබතුමාට යෝජනා කරනවා. ඒ වගේම දැන් අද අපිට ගොඩක් දුරට ඒකාබද්ධ විපක්ෂයේ අපේ සහෝදර මන්ත්‍රීවරු කියන විදිහට මේ ලංකාවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විනාශ වෙලා තියෙන මේ අවුරුදු 3 ඇතුළත කියන එක තමයි මම හිතන්නේ කියන්න උත්සාහ කරන්නේ. ඉතින් මම හිතන්නේ රටේ මේ ප්‍රකාශයන් අහන අය ඉන්නවා, උගත් බුද්ධිමත් ජනතාව ඉන්නවා. සව විහිළුවට පාත්‍රය කරන්න එපා. අපට මේ ආණ්ඩුව 2015 ජනවාරි මාසයේ ලබාගද්දී විකුණන්නවත් ආරක්ෂා කරන්නවත් රකින්නවත් ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමක් තිබුණේ නැහැ. ඉතින් මම නම් වශයෙන් කාටවත් ඒ ගැන කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් හපේටම සූප්පු කරලා විනාශම කරලා ගහන්න තියෙන සියලු ගැහිලි ගහලා මම හිතන්නේ අපිට ඒ ගුවන් සේවා සමාගම් ගැන කතා කරන්නවත් ඉඩසක් තිබුණේ නැහැ. මේ අවුරුදු 3 තුලත් යම් කිසි වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ පිළිබඳවත් සොයා බලනවට, ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වනවට, ඒ පිළිබඳව වැරදිකරුවන්ව වැරදි රැහැනට අසු කරගන්නවට අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් වර්තමානයේ ස්තුතිවන්ත වෙනවා යහපාලන රජයේ පිහිටවන්නට ජනතාව පෙළගැහුණු මුඛ්‍ය පරමාර්ථය තමා හොරු අල්ලන එක, වංචනිකයේ දූෂණයට විරුද්ධව ක්‍රියා කරන එක. නිසා එදා ජනතාව පෙළගැහුණු ජනතාවේ ප්‍රධාන මාතෘකාවක් තමයි මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මිහින් ගුවන් සේවා සමාගම්වල සිදුවෙච්ච දැවැන්ත වංචනික ගසාකෑම් හොරකෑම් සොයන්න කියලා. නමුත් අද වෙද්දී අධිකරු ජනාධිපතිතුමා මැදිහත් වෙලා මේ පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරලා තියෙනවා. අපේ විපක්ෂයේ ගරු මන්තුමා කිව්වා වගේ පහුගේ දවසක බැඳුම්කර කොමිසන් සභාවේ වාර්තා එලියට ඇවිල්ලා තියෙනවා. ඒ වාර්තාවලට ජනතාව තුළ දුන්නු ප්‍රසිද්ධිය වගේම මේ ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමේ අද තියෙන ඒ ජනාධිපති කොමිසන් වාර්තාවත් මං හිතන්නේ අර පෞද්ගලික නාලිකා හරහා දවසින් දවස ඒ යන විදිහට ඒ තැන්වලට කැඳවන විදිහට එළියට දානවා නම් හොඳයි. අපි දකිනවා මේ න්‍යාය පත්‍රයේ කොහෙන් ක්‍රියාත්මක වෙනවද දන්නේ නැහැ. ඒ තුල සිදුවෙච්ච මහා පරිමාණ වංචනික දූෂණික ඒ සේවාවන් පිළිබඳව කොහෙටවත් අපිට අහන්න එහෙම නැත්නම් මාධ්‍යෙන් ජනප්‍රිය කරන්න ප්‍රසිද්ධ කරන්න සූදානම්ක් එහෙම නැත්නම් දකින්න විදියක් නැහැ. හැබැයි සමහර විපක්ෂ මැති අමුදුරන්ට අමතකයි මේ වර්තමාන මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන කතා කළා. එදා මේ ගුවන් සේවා සමාගම් වලට සභාපතිවරු පත් කරපු හැටි ජනාධිපතිවරුන්ගේ ඥාතීන් ඒ තුළට ගෙනිච්ච හැටි ඒ අය මේ ගුවන් සමාගමේ තියෙන කේටරින් ආයතන අරගෙන දේශපාලනීකරණය කරපු හැටි මම හිතන්නේ අමතක වෙලා තියෙනවා. ඒ නිසා ඒ අය කළත් මේ අය කළත් වැරද්දක් කියන එක පිළිගන්න අපිට පුළුවන්කමක් තියෙනවා නම් ඒක තමයි මං හිතන්නේ ඉදිරියේදී ගරු ඇමතුමත් මූලාසනයේ ඉදදී මං හිතන්නේ මේ ආයතන රැකගන්නට අපිට පාර්ලිමේන්තුවක් තුළ විදිහට ගත යුතු ක්‍රියාමාර්ගය කියන එක කියන්නට ඕන. දැන් මට නම් මේ ප්‍රශ්නේ නිදස් වෙන්න පුළුවන් ගරු මහින්දානන්ද අලුත්ගමේ මන්තුමනි, මට මේ ප්‍රශ්නේ නිදහස් වෙන්න පුළුවන් මේ මන්තුමා අහගෙන නැතුව ඇති. මොකද මම එදත් එක්සත් ජාතික පක්ෂ විදිහට හිටියේ. එදා ගුවන් සේවා සමාගම ක්‍රියාත්මක කළෙත් ඔබේ රටේ ඔබේ පක්ෂේ නායකවරු මැදිහත් වෙලා. නමුත් අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරයෙක් අපේ නිමල් සිරිපාද සිල්වා ඇමතිතුමා මේ කටයුත්ත කරන්නේ. එනිසා මං හිතන්නේ ඔබටත් එතුමත් එක්ක සහයෝගයෙන් එදා සහ අද වෙන වැරදි එක්සත් ජාතික පක්ෂයෙන් වෙනුවා නම් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන්න පුළුවන්. මම එක්සත් ජාතික පාක්ෂිකයෙක් විදිහට මට ඒ පිළිබඳව තාමත් ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන්. මේ ගුවන් සේවා සමාගම්වල සිදුවෙන හානීන් වංචා දූෂණ සහ අගඩිතුකම් පිළිබඳව සොයා බලන්න කටයුතු කිරීම පිළිබඳව කිසිදු විදිහට අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා අධිකරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නම අල්ලගෙන දේශසහගත විදියට මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ මේක එක්සත් ජාතික පක්ෂය එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂේ නායකත්වයේ විවේචනය කරන ආකාරය. නමුත් මම මේ පිළිබඳව කතා කරන්න නොහිටියත් මම එක්සත් ජාතික පක්ෂේ මන්ත්‍රීවරයෙක් විදියට ඒක දැඩිසේ හෙලා දකිනවා. මේ ආණ්ඩුව කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්සත් ජාතික පක්ෂෙත් එකතු වෙලා මේ සම්මුතිවාදී ආණ්ඩුව තුළ තාමත්
අර මන්තුම විනාඩි දෙකක් ඉතුරු
හරි මේ සම්මුතිවාදී ආණ්ඩුව තුල ඉතාමත් පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්සත් ජාතික පක්ෂෙත් ඇමතිකම් කරද්දී ඔබ දැඩිසේ දෝෂ දර්ශනයේ විවේචනයට ලක් කරන මේ අමාත්‍යංශයේ ඔබත් එක්ක එකට තරඟ කරපු ගරු ඇමතිවරයෙක් අමාත්‍යංශයේ ඇමතිකම උසුරනවා. ඒ නිසා මේක පිළිබඳව දේශසහගතව හිතන්න එපා, වෛරාණ්ඩිතව හිතන්න එපා. වැරද්දක් එදා සිදු වෙලා තියෙනවා නම් අදත් වැරද්දක් සිදු වෙනවා නම් ඒක නිවැරදි කරගෙන අපේ රටේ විශේෂයෙන්ම අභ්‍යන්තර ගුවන් තොටිපළවල් තුල පහසුකම් හදලා ඒ හරහා සංචාරකයන් ඉතාමත් පහසුවෙන් එහෙට මෙහෙට යන්නට පුළුවන් අවස්ථාව හදලා දීලා රටත තුළ ආකර්ෂණීය සංචාර කර්මාන්තයක් ස්ථාපිත කරන්න පුළුවන් පහසුකම් ස්ථාපිත කරලා දීලා මේ අමාත්‍යංශයට ශක්තිය දීලා මේ අමාත්‍යංශයේ කාර්යභාරය මැනවින් ඉටු කරන්නට අපිට පුළුවන්කම තිබෙන වකවානුවක එවැනි විනිවිදභාවයක් පෙනෙන ක්‍රමවේදයක් ස්ථාපිත වෙලා තියෙන මොහොතක විශේෂයෙන් මේ එදා සහ අද සිදුවෙන වංචනික දූෂණ ක්‍රමවේදයන් පිළිබඳව නිතර නිතර ජනාධිපති කොමිසන් සභා සහ මාධ්‍ය හරහා දැවැන්ත ආකාරයෙන් ජනතාව දැනුවත් කිරීම සහ ජනතාවට අවශ්‍ය තොරතුරු සොයාගන්න පුළුවන් ආකාරයක අපි රැඳිලා තියෙන මොහොතක මං හිතනවා අපි සියලු දෙනාටම මෙවැනි යුගයක් ආය කවදාවත් එන්නේ නැහැ. නිසා මේ ආපු යුගය තුළ තමන්ගේ අඩුපාඩු වැරදි මකා ගන්න නැති ප්‍රශ්න එහෙම නැත්නම් අපේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ගෙන යන නිවැරදි ක්‍රියාදාමයේ මඩපෙහාර වලින් යට කරලා ඒ නිවැරදි ක්‍රියාදාමයේ පැත්තකට දාන්න උත්සාහ කරන්න එපා. ගරු අගමැතිතුමාට කිසිසේත් පෞල් පාලනයක් පෞල් වාදයක් පුතාලා ඥාතීන් අයියලා මල්ලිලා මෙතනින් එහාට මේ රටේ නායකත්වයට ගේන්න උවමනාවක්වත් කැමැත්තක්වත් ආසාවක්වත් එහෙම නැත්නම් එවැනි ක්‍රමවේදයක්වත් නැහැ කියන එක මේ සභාවට මම කියන්නට කැමතියි. ඒ නිසා පෞල් පාලනයේ කොතනද තිබුණේ, මේ රටේ තියෙන ප්‍රධාන ආයතනවල බලය කවුද ඉල්ලගෙන ගියේ, අදටත් බලය නැතුව ඒ බලය ගන්න
මේ පහුගිය කාලවකවානුත් සිදුවුණු ඒ අපරාධ සිදු කරමින් තවත් ඉදිරියට ගෙනියන්නේ කවුද කියන එක අපි දැනගන්නට උනා. මම අවසන් කරන්න සූදානම්. මම කියන්නට බලාපොරොත්තු වෙන්නේ මහලොකුවට ඒකාබද්ධ විපක්ෂේ කෑ ගැහුවට මේ ගුවන් සමාගම් සහ මේ සිවිල් ගුවන් සේවයට අයිති ආයතන අපි විකුණනකොට අපිට ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, අපි 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ගද්දි විකුණන්න කිසිදු දෙයක් ඉතුරු කරලා තිබුණේ නැහැ. හපේටම ලොට්ට කරලා ඒකාබද්ධ විපක්ෂේ කණ්ඩායම ගියේ කියන එක මතක් කරමින් ඔබතුමාට අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්තුමා. ඔනරබල් ශ්‍රී නේතන්, you have 11 minutes. Sreetharan, sorry, Sreetharan.
15 minutes.
No, 11 minutes.
Oh. ගෞරව தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்றைய தினம் விமானங்கள் விமான சேவைகள் சம்பந்தமான சட்டமூலங்களிலே இந்த விவாதம் நடைபெறுகின்ற பொழுது தங்களுடைய அனுமதியோடு நான் இன்று நாட்டில் இருக்கின்ற மிக முக்கியமான ஒரு அனர்த்தம் பற்றிய விடயத்தையும் இந்த இடத்திலே குறிப்பிட அனுமதிக்குமாறு தங்களை தயவுடன் கேட்டுக்கொள்கின்றேன். மிக முக்கியமாக இந்த நாட்டிலே வறட்சி என்பது இப்பொழுது தாண்டவமாடி கொண்டிருக்கிறது. குடிநீருக்கு தண்ணி இல்லாமல் பல மக்கள் அங்கலாய்த்து கொண்டிருக்கிறார்கள். நீருக்காக பல மைல்கள் அவர்கள் அலைந்து திரிகின்ற சூழல் காணப்படுகின்றது. பல்வேறுபட்ட இடங்களிலே மக்களுடைய குடிநீர் தேவைகள் பூர்த்தி செய்யப்படாமல் அவருடைய வறட்சிக்கான நிவாரணங்கள் கிடைக்காமல் அவர்கள் பாரிய பொருளாதார நெருக்கடிகளுக்குள்ளும் தங்களுடைய அன்றாட வாழ்வாதார பிரச்சனைகளை முன்கொண்டு செல்வதிலும் பெரிய சவால்களை அவர்கள் சந்தித்து வருகிறார்கள். நான் பிரதிநிதித்துவப்படுத்துகின்ற யாழ்ப்பாண தேர்தல் மாவட்டத்தினுடைய கிளிநொச்சி மாவட்டத்தினுடைய பல்வேறு இடங்களிலே இந்த குடிநீர் பிரச்சனை என்பது பாரிய அளவில் அந்த மக்களை வாட்டி வதைத்து கொண்டிருக்கிறது. இந்த நாட்டிலே கிளிநொச்சி மாவட்டத்தில் இருக்கின்ற உள்ளூர் நீர்நிலைகள் பெருமளவிலே வெற்றிவிட்டன. குறிப்பாக அக்கராயன்குளம் தண்ணீரே இல்லாமல் வறண்டு போயிருக்கிறது. இரணமடு குளத்தில் இருக்கின்ற குடிநீர் கால்நடைகளுக்கு மட்டும் திறந்துவிடக்கூடிய அளவிலே அதனுடைய தண்ணீர் முழுமையாக வற்றிய நிலையிலே காணப்படுகின்றது. கல்மடு குளத்தில் இருக்கிற தண்ணீர் அங்கே இருக்கின்ற மக்களுக்கோ அல்லது பயன்படக்கூடிய வகையில் இல்லாமல் அதனுடைய குளத்தினுடைய அடிப்பகுதிக்கு சென்றிருக்கிறது. வன்னீரி குளத்திலே கரியாலை நாகப்படுவானில் சின்ன பல்லவராயன் கட்டு, ஆனை விழுந்தான் குளம் இவ்வாறான குளங்களிலெல்லாம் தண்ணீர் வற்றிய நிலையிலே அந்த மக்கள் குடிநீருக்காக அலைகிற சூழல் அதிகமாக அங்கே காணப்படுகின்றது. இதனை நாங்கள் சொல்லுவதற்கான சந்தர்ப்பங்களும் இந்த மண்டலில் இல்லாத ஒரு சூழலில்தான் இன்றைய தினம் இந்த விடயத்தை நான் இந்த இடத்திலே சமர்ப்பணம் செய்ய வேண்டிய ஒரு சூழல் காணப்படுகின்றது. குறிப்பாக நான் அண்மையிலே கிளிநொச்சி மாவட்டத்தினுடைய கண்டாவளை பிரதேச செயலர் பிரிவுக்குட்பட்ட ரங்கன் குடியிருப்பு என்கிற கல்மடு நகர் கிராம அலுவலர் பிரிவில் உள்ள ரங்கன் குடியிருப்பு என்கிற கிராமத்திற்கு சென்ற பொழுது அங்கே இருக்கின்ற மக்கள் ஒரு காட்டு வாசிகள் போலதான் அவருடைய வாழ்க்கை இருக்கிறது. குடிப்பதற்கு நீர் இல்லை, குளிப்பதற்கு நீர் இல்லை, அவர்களுக்கான மின்சார வசதி இல்லை. அவர்கள் நாளாந்தம் தங்களுடைய வாழ்க்கைக்காக போராடுகின்ற சூழலை அவதானிக்கக்கூடியதாக இருக்கிறது. பல தடவைகள் இதற்கான முயற்சிகள் மேற்கொள்ளப்பட்டிருக்கிறது. ஆனால் இந்த வருடம் பிறந்து சித்திரை மாதத்திலிருந்து இந்த வறட்சியினுடைய கொடூரத்தை இந்த மக்கள் அனுபவித்தும் கூட அவர்களுக்கு இதுவரை இன்னும் ஒரு வறட்சி நிவாரணம் வழங்கப்படவில்லை. இது தொடர்பாக மாவட்ட அரசாங்க அதிபரால் அனர்த்த முகாமைத்துவ அமைச்சுக்கு செய்திகள் அனுப்பப்பட்டிருக்கிறது. இது தொடர்பாக கடிதங்கள் எழுதப்பட்டிருக்கிறது. ஆனால் இது இந்த மாவட்டத்தைச் சேர்ந்த பாதிக்கப்பட்ட மக்களுக்கு வறட்சி நிவாரணம் வழங்கப்படவில்லை என்பது ஒரு பாரிய குறைபாடாகும். இதனால் அந்த மக்கள் தங்களுடைய அன்றாட சீவியத்துக்கே அல்லல் படுகின்றார்கள். நான் அண்மையிலே பாரதிபுரம், மலையாளபுரம், விநாயகபுரம், கிருஷ்ணபுரம் போன்ற இடங்களிலே வாழுகின்ற மக்களோடு பேசுகிற பொழுது எல்லாருடைய கிணறுகளிலும் தண்ணீர் வற்றி இருக்கிறது. பற்றாக்குறைக்கு அந்த மக்கள் குடிதண்ணீர் இல்லாத நிலையிலே அவர்கள் இருக்கின்ற அயல்காணிகளிலே குழாய்க்கிணறுகளை அமைக்கின்றார்கள். குழாய்க்கிணறுகளை அமைக்கின்ற பொழுது இருக்கின்ற கிணறுகளிலே இருக்கிற தண்ணீரும் கீழிறங்கி விடுகிறது. இதனால் இன்னும் இன்னும் குடிநீர் பிரச்சனையால் பாரிய அளவிலே அந்த மக்கள் பிரச்சனைகளை எதிர்கொள்கிறார்கள். போகிற இடங்களெல்லாம் குடிநீருக்காக அலைகிற மக்களைத்தான் அவதானிக்க முடிகிறது. கிளிநொச்சி மாவட்டத்தினுடைய மிக முக்கியமான அதிவறண்ட பிரதேசமாக நீண்ட காலம் இருக்கின்ற பூநகரி பிரதேச செயலாளர் பிரிவு, இந்த பூநகரி பிரதேச செயலாளர் பிரிவிலே பூநகரி பிரதேசத்துக்குட்பட்ட முழங்காவில் பிரதேசத்துக்குட்பட்ட மற்றும் பல பல்வேறுபட்ட வலப்பாடு பள்ளிக்கூடா போன்ற இடங்களிலே தண்ணீருக்காக அலைகின்ற நிலைமையை ஒரு நீண்ட நாட்களாக அந்த மக்களுடைய சொல்லனா துன்பங்களை அவதானிக்க முடிகிறது. இந்த மக்களுக்கான வறட்சி நிவாரணங்கள் வழங்குவதிலும் அரசாங்கம் இன்னும் ஒரு சரியான செய்தியை அந்த மக்களுக்கு கொடுக்கவில்லை. குறிப்பாக இரணமடு என்கிற பெரிய குளத்தின் கீழ் கிட்டத்தட்ட 240 குடும்பங்களைச் சேர்ந்தவர்கள் தங்களுடைய மீன்பிடி தொழிலை செய்து வந்தார்கள்.
அந்த மீன்பிடி தொழிலில் ஈடுபட்டவர்களுக்கு இந்த குளத்திலே தண்ணீர் இல்லை. இருந்த மீன்களும் இறந்த நிலையிலே அங்கு மீன் இனப்பெருக்கம் இல்லாத நிலை ஒன்று காணப்படுகிறது. அவர்களுக்கு வறட்சி நிவாரணமும் இல்லை. அந்த இரணமடு நன்னீரை நம்பியிருந்த சாந்தபுரம் பகுதியிலே வாழுகின்ற பெரும்பாலான அந்த நன்னீர் மீனவ குடும்பங்கள் பொருளாதார ரீதியாக பாதிக்கப்பட்டிருக்கிறார்கள். தொடர்ந்து 4 வருடங்கள் 2013 இயற்கை பொய்த்திருக்கிறது. 2013 பெய்த மழைக்கு பிற்பாடு 14, 15, 16, 17 இந்த 4 ஆண்டுகளில் இயற்கையின் தாண்டவம் மழை கிடைக்காத காரணத்தால் அந்த மக்கள் குடிநீர் இல்லாமல் அலைகிற கிளிநொச்சி மாவட்டத்தினுடைய மக்களை பல்வேறு பட்ட இடங்களிலும் பார்க்க முடிகிறது. நேற்றைய தினம் நான் பார்த்தேன், முல்லைத்தீவு மாவட்டத்தினுடைய அரசாங்க அதிபர் கூட தன்னுடைய பத்திரிகையாளர்களை சந்தித்த பொழுது குறிப்பிட்டிருக்கிறார், 8000 குடும்பங்கள் வறட்சியால் பாதிக்கப்பட்டிருக்கிறது. கிளிநொச்சி மாவட்டத்திலே இவ்வாறு 33,000 குடும்பங்களைச் சேர்ந்தவர்கள், குறிப்பாக 33,185 குடும்பங்களைச் சேர்ந்த 109,794 பேர் இந்த வறட்சியினால் கடுமையாக பாதிக்கப்பட்டிருக்கிறார்கள். இவ்வாறு பாதிக்கப்பட்டவர்களுக்காக நிவாரணம் வேண்டி அவர்களுக்கு 80 மில்லியனுக்கு மேல் உதவி வேண்டும் என்ற கடிதங்கள் அமைச்சுக்களுக்கு அனுப்பப்பட்டும் கூட இன்று வரை அந்த மக்களுக்கு எந்த நிவாரண உதவிகளும் கிடைக்கவில்லை. அவர்கள் இந்த வறட்சியிலிருந்து மீள்வதற்கான வாய்ப்புகள் அவர்களுக்கு கிடைக்கவில்லை. இயக்கச்சியில் இருக்கின்ற ஒரு நல்ல தண்ணீர் வழங்குகின்ற கிணறு, அந்த கிணறை இப்பொழுதும் இராணுவம் வைத்திருக்கிறது. அதிலே குடிமக்கள், அந்த ஊரை சார்ந்தவர்களோ அல்லது தண்ணீருக்காக அலைகிற மக்கள் குடிதண்ணீர் பெற முடியாது. அதில் இருந்து இராணுவம் தன்னுடைய தேவைக்காக 1 நாளைக்கு 100,000 தண்ணீர்களை வெளியிலே எடுத்துச் செல்லுகின்றது. இராணுவம் குடிதண்ணீர் கிணறுகளை தன்வசம் வைத்திருப்பதனால் அந்த மக்களுக்குரிய குடிதண்ணீர் கிணறுகள் அவர்கள் பாவிக்க முடியாத நிலையிலே மக்கள் குடிதண்ணீருக்கு அலைகிற நிலைமையை பச்சிலைப்பள்ளி பிரதேசபை பகிரங்கமாக அதனுடைய தவிசாளர் கௌரவ சுரேன் அவர்கள் வெளிப்படையாகவே குறிப்பிட்டிருக்கின்றார். அதேபோல புனகரி பிரதேச சபைக்கு உட்பட்ட அரசபுரம் என்கிற ஒரு சிறிய கிராமம், அங்கே வாழுகிற மக்கள் 32 குடும்பங்கள், அவருடைய காணிகள் தென்னந்தோட்டங்களை இராணுவம் இப்பொழுதும் தன்னுடைய வசம் வைத்திருக்கிறது. அந்த அவர்களுடைய சொந்த நிலத்தை அவர்கள் கண்ணுக்கு முன்னாலேயே அவருடைய காணிகள் இருக்கிற தென்னம்பிள்ளைகளில் தேங்காய்களை இராணுவம் பறிக்கிறது. அந்த தென்னந்தோட்டத்தை இராணுவம் தன் வசம் வைத்து கொண்டு அங்கே இருக்கிற அந்த குளம் நல்ல தண்ணீர் கிணறுகளை அவர்கள் வைத்திருப்பதனால் அந்த அரசபுரம் என்கிற கிராமத்திலே வாழுகிற மக்கள் குடிப்பதற்கு தண்ணீர் இல்லாமல் அன்றாட சீவியத்துக்கு கூட அல்லல் படுகிற சூழல் இந்த இராணுவ பிரசன்னங்களால் அந்த இடத்திலே ஏற்பட்டிருக்கிறது. ஆகவே இதனை பல தடவைகள் நாங்கள் குறிப்பிட்டும் கூட இந்த நாட்டிலே நல்லிணக்கம் தேசிய ஒற்றுமை பேசப்பட்டு கொண்டிருக்கிற சூழலில் ஒரு முழுமையான இராணுவ தேவைகளுக்காக இராணுவ ஆக்கிரமிப்புகளுக்கு மத்தியில் அந்த மக்கள் குடிதண்ணீர் இல்லாமல் நாளாந்தம் வாழ முடியாமல் தங்களுடைய உணவுக்காக அல்லல் படுகின்ற சூழலை பாரிய அளவிலே காண முடிகிறது. இங்கே தென்பகுதியிலே இயற்கை வந்தபொழுது, இயற்கையினால் அழிவு வந்தபொழுது உடனடியாக அமைச்சர்கள் செல்கிறார்கள், ஜனாதிபதி செல்கிறார், பிரதமர் செல்கிறார், அந்த மக்களுக்கு நிவாரணம் வழங்கப்படுகிறது. ஆனால் இன்று கடந்த 4 ஆண்டுகள் தொடராக மழை இல்லை, அதற்கு பிற்பாடு இந்த 4 மாதங்களும் கடும் வறட்சியிலே மக்கள் இருக்கிறார்கள், குடிப்பதற்கு தண்ணீர் இல்லை. 200 தண்ணீர் தாங்கிகளை அரசாங்க அதிபர் கடந்த 7ஆம் மாதமே அனர்த்த முகாமைத்துவ அமைச்சிடம் கேட்டிருக்கிறார். கிளிநொச்சி மாவட்ட அரசாங்க அதிபர் அனர்த்த முகாமைத்துவ அமைச்சிடம் கிளிநொச்சிக்கு 200 தண்ணீர் தாங்கிகள் வேண்டும் என்று கேட்டபொழுது அவளுக்கு வழங்கப்பட்டிருப்பது 50 தண்ணீர் தாங்கிகள் மட்டுமே வழங்கப்பட்டிருக்கிறது. எவ்வாறு இந்த பெரிய ஒரு மாவட்டத்திலே அந்த குடிதண்ணீருக்காக இருக்கிற பிரச்சனையை தீர்க்க முடியும்? அதேபோல அங்கே இருக்கின்ற மக்களுக்கு வழங்க வேண்டிய ஒரு 80 மில்லியனுக்கு மேல் உடனடியான ஒரு நிவாரண உதவி வேண்டும் என்று குறிப்பிட்டு அனுப்பிய பொழுது கூட இன்று வரை அவர்களுக்கான அந்த நிவாரண உதவிகள், ஒரு ரைரேஷன், அவருக்கான வறட்சி நிவாரணம் வழங்குவதற்கான எந்த நடவடிக்கைகளும் மேற்கொள்ளப்படவில்லை. இது இந்த மாவட்டத்தில் இருக்கின்ற இந்த வறட்சியினால் பாதிக்கப்பட்ட 109,000 மக்கள், இந்த 33,000 குடும்பங்கள் இன்று தெருவுக்கு வருகின்ற சூழலுக்கு தள்ளப்பட்டிருக்கிறார்கள். குறிப்பாக இந்த இடங்களில் இருக்கின்ற மக்களுடைய ஒவ்வொரு கிராமத்து நிலைமைகளையும் தாங்கள் கவனத்தில் எடுக்க வேண்டும் என்பதை நான் இந்த இடத்திலே சபையினூடாக உரிய அமைச்சுக்கு கொண்டு வர விரும்புகிறேன். மிக முக்கியமாக பல்வேறுபட்ட இடங்களும் இதே வறட்சி என்பது வெறுமனே நாங்கள் சொல்லளவிலே பேசுவதற்கு அது அல்லது சொல்லிவிட்டு போவதற்கு ஒரு பொருளாக இருக்கலாம். ஆனால் பாதிக்கப்படுகின்ற மக்கள், அன்றாடம் குடிநீருக்காக அலைகின்ற மக்கள், தங்களுடைய நாளாந்த சீவியத்துக்காக அலைகின்ற மக்களுடைய நிலைமை மிக மோசமானது. இதனால் பல தொற்று நோய்கள் ஏற்படுகின்ற வாய்ப்புகள் அதிகரித்திருக்கிறது. பிரபந்தனாறு, புன்னநீராவி, கண்ணகி நகர் இந்த கிராமங்களை அண்மையிலே நான் சென்று அவர்களை சந்தித்த பொழுது குடிநீருக்காக அலையாத இந்த மக்கள் இப்பொழுது குடிப்பதற்கு தண்ணீர் இல்லை, குளிப்பதற்கு தண்ணீர் இல்லாமல் நாளாந்தம் மிக கூடிய அளவான நெருக்கடியை சந்திக்கிறார்கள். கண்ணகி நகர் என்கிற கிராமத்தில் இருக்கிற மக்கள் தங்களுடைய அன்றாட குடிநீருக்காக அவருடைய தண்ணீர் பழுதடைந்த நிலையில், அவருடைய தண்ணீருள்ளே இருக்கின்ற உவர்த்தன்மைகள் சவர்த்தன்மைகள் நிரம்பிய நிலையிலே அவர்களால் அதனை குடிக்க முடியாத ஒரு சூழலுக்கு தள்ளப்பட்டிருக்கிறார்கள். பாரிய அளவான இந்த தண்ணீர் பிரச்சனைகளுக்கு தீர்வு காண்பதற்கு அனர்த்த முகாமைத்துவம் அமைச்சு உடன் நடவடிக்கை எடுக்க வேண்டும். ஏனென்றால் இது வெறுமனே கைவிடப்பட்ட ஒரு பிரதேசமாக அல்லது கேட்பார் இல்லாத இடமாக இது போயிருப்பதே வேதனையோடு நான் இந்த இடத்திலே பதிவு செய்ய விரும்புகிறேன். அதேபோல இந்த நாட்டில் இருக்கின்ற மிக முக்கியமான இன்றைய ஒரு பிரச்சனை, இதனால் இந்த வறட்சியின் காரணமாக பல விவசாய உத்தியோகத்தர்கள், கால்நடைகள், நன்னீர் மீன்பிடிப்பாளர்கள் என்று பல பேர் பாதிக்கப்பட்டிருக்கிறார்கள். இவர்களுடைய இந்த பாதிப்புகளுக்கு அரசாங்கம் உடனடி நிவாரணத்தை காண வேண்டும் என்பதையும் நான் இந்த இடத்திலே குறிப்பிட்டு, அண்மையிலே 4 நாட்களாக அரசியல் கைதிகள், இந்த நாட்டில் இருக்கின்ற தமிழ் அரசியல் கைதிகள் அனுராதபுரம் சிறைச்சாலையிலே உண்ணாவிரதம் மேற்கொள்கிறார்கள். நான் இன்றைய ஒரு பத்திரிகையிலே பார்த்தேன், முன்னாள் அமைச்சர் சம்பிக்க ரணவக்கா அவர்கள் கூட குறிப்பிட்டிருக்கிறார், இவர்கள் 12,000 விடுதலை புலிகளை விடுவித்த அரசாங்கம் 60 அரசியல் கைதிகளை ஏன் அவர்களுக்கு நிபந்தனையற்ற முறையில் பொது மன்னிப்பு வழங்கி விடக்கூடாது என்கிற சிந்தனையை கொண்டு வந்திருக்கிறார். இந்தளவு சிந்தனை அவர்களிடம் ஏற்பட்டிருப்பது போல அரசாங்கத்தினுடைய ஜனாதிபதியிடமும் பிரதமரிடமும் ஏன் இந்த சிந்தனை வரவில்லை? இந்த நாட்டிலே நீங்கள் விடுதலை புலிகள் என்று 12,000 பேரை புனர்வாழ்வளித்து விட்டிருக்கிறீர்கள். அந்த அரசியல் கைதிகள் கேட்கிறார்கள், எங்களுக்கு நீங்கள் ஒன்றில் புனர்வாழ்வளித்தங்களை விடுதலை செய்யுங்கள் அல்லது பொது மன்னிப்பின் அடிப்படையில் எங்களை விடுதலை செய்யுங்கள். இந்த நாட்டில் இருக்கிற இவர்களுக்கு தொடர்ந்து எத்தனையோ நாட்கள் வருடக்கணக்கிலே அவர்கள் குற்றமற்றவர்களாக அல்லது குற்றம் செய்தவர்கள் யாரோ இருக்க அவர்கள் ஒவ்வொரு வழக்குகளுக்காகவும் கொண்டு செல்லப்பட்டு சிறையிலே அடைக்கப்பட்டிருக்கிறார்கள். இந்த அரசியல் கைதிகளுடைய விடுதலையை அரசாங்கம் துரிதப்படுத்த வேண்டும். இது ஒரு நியாயமற்ற செயலாகவே நீண்டு கொண்டிருக்கிறது. குறிப்பாக இந்த மக்கள், குறிப்பாக இந்த 60 மேற்பட்ட அரசியல் கைதிகளுடைய நிலைமை என்பது அரசாங்கத்தினுடைய கண்களிலே தெரியாத ஒரு விடயமல்ல. வேண்டுமென்ற நிலையில் அல்லது இவர்களை தொடர்ந்தும் வதைக்க வேண்டுமென்ற நிலையில்தான் அரசாங்கம் செயல்படுவதாகவே எமக்கு தோன்றுகிறது. இவ்வளவு தூரம் இந்த அரசியல் கைதிகளை இவ்வாறு சிறையிலிருந்து அவர்கள் தொடர்ந்தும் போராட்டம் நடத்துகின்ற சூழலை உருவாக்கி கொண்டு நாங்கள் நல்லிணக்கம் பேசுவதிலும், தேசிய நல்லிணக்கம் ஒருமைப்பாடு பெற்று பேசுவதிலும் எந்த விதமான நியாயங்களும் இந்த நாட்டில் ஏற்பட போவதில்லை. ஆகவே அரசாங்கம் அவசரமான ஒரு நடவடிக்கையாக தொடர்ந்தும் இவர்கள் இவ்வாறு உண்ணாவிரதம் இருப்பதும், அரசாங்கம் பொய் வாக்குறுதிகளை வழங்குவதும், அவர்கள் உண்ணாவிரதங்களை நிறுத்துவதுமாக இல்லாமல் அந்த அரசியல் கைதிகளுடைய விடுதலையில் ஒரு அவசரமான தீர்க்கமான முடிவை அரசாங்கம் உடன் எடுக்க வேண்டும். அது ஒரு நீதியானதாக இருக்க வேண்டும். இந்த நாட்டிலே ஒரு நியாயமானதாக இருக்க வேண்டும். அது பாதிக்கப்பட்டவர்களுடைய குடும்பங்கள் நிம்மதி பெற வேண்டும். அதற்காக இந்த அரசாங்கம் இந்த அரசியல் கைதிகள் மீதான பிரச்சனைக்கு ஒரு உடனடி தீர்வை காண வேண்டும் என்பதை இந்த இடத்திலே நான் வலியுறுத்துகிறேன். காரணம், தொடர்ந்தும் இந்த நாட்டிலே பிரச்சனை இருக்கின்றது. பிரச்சனைகள் தீர்ந்த பாடில்லை. யுத்தம் முடிந்திருக்கிறது. யுத்தத்தை முடித்தவர்கள் வெற்றி கொண்டாட்டங்களை செய்கிறார்கள், நினைவு சின்னங்களை அமைத்து வைத்திருக்கிறார்கள். அதனை வைத்துக்கொண்டு அவர்கள் வீரம் பேசுகிறார்களே தவிர இந்த நாட்டிலே தீர வேண்டிய பிரச்சனையை தீர்ப்பதற்கு எந்த நடவடிக்கைகளும் இன்னும் சரியான முன்னேற்றத்தை காணவில்லை. அது போக வேண்டிய தூரம் இன்னும் எவ்வளவோ இருக்கிறது. அந்த தூரத்துக்கு அளவிட முடியாமல் இருக்கிறது. ஆனால் அவ்வாறு அளவிட முடியாத தூரத்தில் இருக்கிற இனப்பிரச்சனை இருக்கிற ஒரு பக்கத்திலே அரசியல் கைதிகளுடைய போராட்டம், வலிந்து காணாமல் ஆக்கப்பட்ட மக்களுடைய போராட்டம், காணிகளுக்கு போக வேண்டிய மக்களுடைய போராட்டம் என்பது இந்த நாட்டிலே இன்னும் இன்னும் அகன்று கொண்டே செல்கிறது. ஆகவே இதற்கு ஒரு மாற்றம் வேண்டும். இந்த மாற்றத்தை ஏற்படுத்துவதற்கு அரசாங்கம் முதல் கட்டமாக நல்லிணக்கத்தை வெளிப்படுத்த வேண்டும். வெறுமனே வாயிலே வார்த்தைகளில் மட்டும் நல்லிணக்கம் பேசுவது அல்லது தேசிய ஒருமைப்பாடு பேசுவதிலே எந்த நியாயங்களும் இந்த நாட்டில் ஏற்பட போவதில்லை. ஆகவே கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இந்த நாளிலே இந்த உண்ணாவிரதம் இருக்கின்ற அரசியல் கைதிகளுடைய அவர்களுடைய மனங்களையும் அவருடைய குடும்பங்கள் படுகின்ற வேதனைகளையும் கருத்திலே கொண்டு அந்த குடும்பங்களுடைய சார்பாகவும் அந்த அரசியல் போராட்டம் நடத்துகின்ற அரசியல் கைதிகள் அந்த தமிழ் அரசியல் கைதிகளுடைய சார்பாகவும் நான் வினயமாக கேட்கிறேன், அவர்களுடைய விடுதலையை பொது மன்னிப்பின் அடிப்படையிலேயோ அல்லது அவர்களுடைய புனர்வாழ்வின் அடிப்படையிலேயோ உடனடியாக அவர்களை விடுதலை செய்வதற்கு அரசாங்கம் முனைய வேண்டும். இல்லையென்றால் இந்த அரசாங்கம் இன்னும் ஒரு மாற்றாந்தாய் மனப்பான்மையுடன் தமிழர்களை இன்னும் அவர்கள் ஏதோ ஒரு இன ரீதியான குரோதத்துக்குள் வைத்திருக்கின்ற நிலையை காணப்படுகிறது என்பதைத்தான் அது உணர்த்துகிறது. அந்த உணர்வுகள் தொடர்ந்தும் தமிழர்களிடம் வளராமல் இருக்க வேண்டுமானால், இன குரோதங்கள் வளர்ந்து செல்லக்கூடாதென்றால், இன ரீதியான வேறுபாடுகள் இருக்கக்கூடாதென்றால், இந்த அரசியல் கைதிகளை விடுதலை செய்வதில் அரசாங்கம் உடனடி செயல்பாட்டை மேற்கொள்ள வேண்டும் என்று வலியுறுத்தி நிறைவு செய்கின்றேன்.
தேங்க்யூ. கரு சமிந்த விஜயசிறி மந்துமா புதுமாடு வினாடி தகத்தியனோ இது பிரதம
Garu Vaidya Tushita Vijayamana Mahatmya Lasuna.
Chamindu Vijay Srimantituma.
Omatvistui Garu Mantitumiya. Visheshema Adadina Vivadayata Lakvena Jatyantara Guwan Puhana Saha Atam Niti Reeti Sandaha Vana Sammutiya Balathmaka Lada Me Panata Sandaha Obathumiya Moolasane Inna Welawa Katha Kirimata Labim Pilibandawa Ma Saturu Wenawa. E Wagema Ape Distrikke Visala Weda Kotasak Karana Vartamana Yapala Anduwa Thula Inna අපේ ගරු අමාත්‍යතුමාගේ අමාත්‍යංශය මේ පිළිබඳව වචන ස්වල්පයක් කතා කරන්න ලැබීමත් ඒ වගේම විශාල අභියෝගයකට ලක්විච්ච අමාත්‍යංශයක්. අලුමුසනේ මන්ත්‍රීතුමියනි කජු ඇටේ ඉඳන් හදන්න වෙන අමාත්‍යංශය. මම දන්නවා අපේ ගරු අමාත්‍යතුමාට මේ අභියෝගය ලේසිපාසු අභියෝගයක්. ඒතුමා හොඳ විශාල වැඩ කොටසක් කරපු ගරු අමාත්‍යවරේ. විශාල ගරු මුලසනේ මන්ත්‍රීතුමනි අද ඇයි මේ ගුවන් සේවයේ ඒ තියෙන ආහාර පාන පවා ඒ පරිභෝජනයේට නුසුසුසු තත්ත්වයට පත් වෙන්න ලකුණේ කියන කාරණේ අපිටත් ප්‍රශ්නයක් රටේ නායකයා මේ පිළිබඳව දන්න නැකන් ඒ අදාළ කටයුතු කරන නිලධාරීන් පිළිබඳව වගකීම යුතු තීන්දුව తీන කරු අමතුමනි ගත යුතුයි මොකද ඔබතුමා සහ අපි අද ගෙනින මේ වැඩපිළිවෙල විශ්ලේෂණය කරන්න අපිටම අද සිද්ධ වෙලා තියෙන සමහර වෙලාවට අපේ තියෙන දුර්වලතාවය. අපි මේවා කතා කරමු. අපි මේවට විසඳුම් හොයමු. ඒ විසඳුම් තුළ රටක් හැටියට අපේ රටේ ජාත් රටේ තියෙන මේ කීර්තිනාමය ආරක්ෂා කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි නිර්මාණය කරනවා. මම සතුටු වෙනවා. විශේෂයෙන්ම මේ අහපාල ආණ්ඩුව තුළ අපේ හොඳ නරක සියල්ල අපි කතා කරන්න පුළුවන් වටපිටාවක් ගොඩනගලා තියෙනවා. එදා හැමෝනේ නැහැ. පෞගිය කාල වකවානුව තුළ අපි දැක්කා තමුණාසිතේ ආණ්ඩුව තුල හිටියා නමුත් ඔබටවත් එදා මේ ගත්ත ගන්නා වූ තීන්දුව පිළිබඳව තීරණ පිළිබඳව ඒක වැරදි එක කරන්න එපයි කියන කාරණේ ඉස්ස සිද්ධ කරන්න බැරුණා කරු අමතුතුල ඔබතුමා ඒකට සාක්ෂි දරાવી ඔබතුමා ඒකට උදාහරණ සපයાવી නමුත් මම මේ වෙලාවේ ඒක අවස්ථාවක් කරගන්නේ නැහැ නමුත් එවන් වූ යුගයක එවන් වූ අමීරි අධ්‍යක්ීම් එක්ක ඒවා නිවැරදි කිරීම සඳහා යා යුතු ගමනක අපි අද ඉන්නවා දුගුවන් සේවයේ කියන්නේ ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් ඒ රටවල් තුල තියෙන සංවර්ධනීය අතින් මනින එක් මිනුම් දණ්ඩක් තමයි අපේ ගුවන් සේවය. මේක වැටෙන්නට අඩපණ වෙන දෙන්නට මේක කඩාවැටෙන්න කියන කාරණය පිළිබඳව අපි අපට ඇඟිල්ල දික් කරන උදවියට අපි වෙන්නා දෙන්නට ඕනි. ඔබ මොනවාද කරේ? ඔබ මොනවාද කරේ? ඔබට තිබිච්ච සම්පත රැක ගන්න බැරුම්, ඒ සංවර්ධනය කරන්න බැරුම්, රටට ලෝකයට සංවර්ධනය පෙන්වන්න තමන්ගේ ආණ්ඩුව ආණ්ඩුවේ නායකත්වය ඒක ආරක්ෂා කරන්න. ඒ වගේම ඒ දේශපාලන වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න මේ රටේ සමස්ත ජනතාව අසරණ කරා එදා. ඒකේ ප්‍රතිවිපාක තමයි ගරු මුලසනේ මන්ත්‍රීතුමනි අද මේ අපි විඳින්නේ. අද විශාල වශයෙන් ඒ තියෙන අඩුපාඩු. ඒ වගේම විශේෂයෙන්ම අපි දකිනවා මේ ගුවන් සේවයේ තුල තිබිච්ච අඩුපාඩු ගොඩනගනවට එහා ගිය වැඩපිළිවෙල නිර්මාණය වුණ අපි දකිනවා. මත්තල ගුවන්තොට පොලේ තියෙන වැඩපිළිවෙල. ඒක සාක්ෂාත් කරන්න ගරු අමතුමා විශේෂයෙන්ම රජයන් කීපවත් එක්කම කතා කරලා ඒ වගේම ඉන්දියාවත් එක්ක මේක සම්බන්ධ කරලා මේ ඵලදායී රටේ අනාගතයට මේ කෙසේද යොදවගන්නේ කියන කාරණේ විශේෂයෙන්ම එය මං හිතන්නේ ගරු අමතුමා ගත්ත හොඳ ප්‍රවේශයක්. ගරු අමතුමනි ඒ තුළ විශේෂයෙන් ඔබතුමා පැහැදිලිව හැමදාම කියනවා කවුරු මොනා කිව්වත් මේ ගුවන්තොට පොල සින්නක්කරේ කවදාවත් කාටවත් දෙන්න කටයුතු කරන්නේ නැහැ. ඒක මං හිතන්නේ ඔබතුමාගේ ලොකු අභිමානවත් ප්‍රකාශයක් කියන කාරණේ වේලාවේ මතක් කරනවා. ඔබ විශේෂයෙන්ම ඔබේ දේශපාලන ඉතිහාසය තුළ ඔබ එවැනි කටයුතු කර පෙළඹෙන කටයුතු කරේ නමුත් ඔබට තිබුණ බාධා මම කලින් සඳහන් කරා වගේ නිසා අදත් ඔබට බාධා තිබෙනවා නම් ඔබ ඒවා සියල්ල එලි කරමින් රටට සහ රටේ ජනතාවට වගකීතු ඇමතිවරයෙක් හැටියට මේවා ඉදිරියට ගේන්නේ කියන අපි ඉල්ලීමක් කරනවා. නිසා ගරු ඇමතිතුමනි විශේෂයෙන් ඔබතුමා දන්නවා පහුගිය කාලය තුළ අයවැය තුළ අන්තර්ගත වුණා ඌව පළාතට ඔබතුමා නියෝජනය කරන ඒ දිස්ත්‍රික්කයට අභ්‍යන්තර ගුවන් තොටුපළක අවශ්‍යතාවය. හැබැයි මේක මන්දගාමීව යන්නේ මේක සිද්ධ වෙනවද නැද්ද කියන කාරණේ පැහැදිලිව අපි දකින්නේ නැහැ ගෞරව මහත්මයා. මම හිතනවා විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ගෞරව මහත්මයා නියෝජන ක්‍රමයේ අමාත්‍යාංශයේ ඒ දිස්ත්‍රික්කයේ ජනතාවට රටට පළදායි කියන අභ්‍යන්තර ගුවන් තොටුපළක අවශ්‍යතාවය ඉතා ඉක්මනින් ඒක ගිනත් දීලා ඒක අපි ප්‍රදේශවල රටට සඵල වෙන බලාපොරොත්තුවක් බවට පරිවර්තනය කරන්න පුළුවන් හයිය ශක්තිය මේ වෙලාවේ මතක් කරන්නේ මොකද අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණ ඔබතුමාත් මා සම සභාපතිලාට අපි කතා කරනවා සමහර වෙලාවට මේ පිළිබඳව කරුණු නැහැ මේවා සිද්ධ වෙනවද නැද්ද කියන කාරණේ නැහැ හැබැයි අපි පහුගිය කාලේ දැක්කා අපේ ප්‍රදේශයේ හඳුනාගත්ත භූමි භාගයන් නිරීක්ෂණය කරා ඒවා පරීක්ෂණය කරා ඒ පරීක්ෂණ නිරීක්ෂණ කිරීම තුළ කවදද මේවා යථාර්ථයක් බවට පරිවර්තනය වෙන්නේ කියන කාරණේ අපි දකින්න ආසයි මොකද අපිත් පසුපෙළේ මන්ත්‍රීවරු හැටියට පළාතේ නියෝජනය වෙන පුරවැසියන් හැටියට අපි
මන්ත්‍රීතුමා බණ්ඩාරවිල ගුවන්තොටුපළ පිළිබඳව මම කැබිනට් සංදේශය ඉදිරිපත් කළා ඒකට අවසර ගන්න අවස්ථාවේදී භාණ්ඩාගාරයෙන් මට නියෝග කරා මේ පිළිබඳව ශක්්‍යතා අධ්‍යයනයක් කරන්න කියලා දැනට ගුවන් සේවා අධිකාරී මගින් ඒ ශක්්‍යතා අධ්‍යයනය කරගෙන යනවා ඒ ශක්්‍යතා අධ්‍යයනය යහපත් බව ශක්්‍යතා අධ්‍යයනයෙන් හැඟුණොත් අපිට ගුවන්තොටුපළ හදන්න පුළුවන්
විශේෂ මිසුති අන්තනගර අමතර ඒක නිසා මම හිතනවා විශේෂම අපේ අයවැයලේඛනයට මේවා ඉදිරිපත් කරනකොට අපේ මේවා ඉදිරිපත් කිරීමේදී විශේෂයෙන්ම අවශ්‍යතාවය ප්‍රමුඛතාවය සහ රටට ඵලදායී කියන කාරණේත් එක තමයි ගෞරව එමුතුනේ මේක ඉදිරිපත් කරන්නට ඇත්තේ. ඒ වගේම ශක්තිතා අධ්‍යයනය තුළ විශේෂයෙන්ම අපේ කඳුකර ප්‍රදේශයක් ඒ වගේම මිහිඳුමින් පිරිච්ච ප්‍රදේශයක් නිසා සමහර වෙලාවට යම්කිසි පිරිවැයක් වැඩි වෙන්න පුළුවන් ගෞරව එමුතුනේ. නමුත් ඒ පිරිවැය බලන්නට එපා. අපි දන්නවා විශේෂයෙන්ම දේශ විදේශ සංචාරකේ වැඩි ප්‍රමාණයක් නුවරඑළිය බදුල්ල ඒ කියන ප්‍රදේශය තුළ විශේෂම ඇල්ල කියන ඒ සංචාරක ප්‍රදේශය තුළ විශාල සංචාරක පිරිසක් ඉන්නවා. ඒ වගේම සමහර වෙලාවට අපේ රටට එන සංචාරකයෝ එක් දිනක අපේ රට තුළ තියෙන ඒ සංචාරක ප්‍රදේශ සංචාරක කරන්න පුළුවන් වැඩපිළිවෙලක අවශ්‍යතාවය තමයි මම හිතන්නේ ගොඩනැගුණ මේ අභ්‍යන්තර ගුවන්තොටුපළ කියන කාර්යය. එහෙම නැත්නම් ඔබතුමාට මට කොළඹට එන්න නෙවෙයි ඔබතුමාට මට වෙනත් විදේශ රටවලට යන්න නෙවෙයි මම හිතනවා මේ කියන නිලධාරීන් විශේෂයෙන් මේ පිළිබඳව පිරිවැය පිළිබඳව කල්පනා කරන්න නැතුව රටේ අනාගතයට අද රට තියෙන සංවර්ධන ප්‍රදේශ හඳුනාගෙන ඒ තඳා මූලිකත්වයේ දිය යුතුයි කියන යෝජනා වේලාවේ මතක් කරන්නේ මේ කටයුත්ත මේ අවශ්‍යතාවය සඵල කරන්න අපේ ප්‍රදේශයට කියන කාරණේ මතක් කරන ගරු අමාත්‍යතුමනි. ඒ වගේම විශේෂයෙන්ම අපි දකිනවා ඔබතුමා අලුත් වැඩපිළිවෙලකට යන්න හදන ගමන්ම ඒ සඳහා අවශ්‍ය කරන රීතිමාලාව හදලා තියෙනවා. ඉතින් මේ රීතිමාලාව තුළ විශේෂයෙන්ම ඒ ගුවන් මගියා ගුවන් ප්‍රවාහනය කරන භාණ්ඩ ඒ සුරක්ෂිතව ආරක්ෂා කරනවා වගේම ඒවට තියෙන වගකීම ඒ සඳහා ඒ පාර්ශ්වයන් ආරක්ෂා කිරීම පිළිබඳව ශක්තිමත් වැඩපිළිවෙලක් ආරම්භ තියෙන පිළිබඳව මගේ ප්‍රශංසාව මේ වෙලාවේ පුද කරනවා. ඒ වගේම ගරු මුලසනේ මන්ත්‍රීතුමනි අපි බලන්නට ඕනි මේ රටේ මේ රාජ්‍ය දේපල මේ මහ ජනතාවගේ දේපල අයිතා විදියට පාවිච්චි කරමින් ඒවා මේ රටේ ජනතාවට උරුම කරන්නට දරපු මේ කණ්ඩායම අද බොහෝ දෙනා අපට ඇඟිල්ල දික් කරලා අපි දකිනවා අපේ බොහෝ මන්ත්‍රීවරු කතා කරා. මටත් මේ ප්‍රශ්නේ තියෙනවා. පෞගිය කාලේ විශේෂයෙන් මේ ගුවන්තොටුපළේ ආයෝජනය එහෙම නැත්නම් නැවත මේක යථා තත්ත්වයට යාවත්කාලීන කරන වැඩපිළිවෙල හදනකොට සමහර කණ්ඩායම් කළුකොටි දාලා මේ රටේ ජනතාවට හදවතට මවන්න ගත්ත බොහෝ දේවල් අද සමහර වෙලාවට අපිට පේනවා ඒවා හුස්සක් කියන කාරණේ. මොකද අපි දැක්කා ඊයේ පෙරේදා හිටපු ජනාධිපතිතුමා ප්‍රමුඛයේ කණ්ඩායම ඉන්දියාවට ගිහිල්ලා අපි විසින් කරන සියලු දේවල් ඒ සියලු දේවල් හොඳයි ඒවා යහපතයි කියන කාරණේ සමාජය තුළ පේන නිසා මේ විහිළු සපයන් එපයි කියලා ඔවුන් අපි ඉල්ලීමක් කරන නිසා ඔවුන්ට පෞගිය දවසක බැලුවා විශාල බලවේගයක් ගෙනලා ආණ්ඩු ගන්න. දැන් ජාත්‍යන්තර වශයෙන් උදව් අරගෙන ජාත්‍යන්තර වශයෙන් ක්‍රමාන්තරණ කරලා අපි දකිනවා මේ ආණ්ඩුව පිළිගන්න කටයුතු කරන්න උත්සාහ දරනවා කියලා. නිසා විශේෂයෙන්ම අපි අද මේ මොහොතේ මේ වෙලාවේ මේ ලැබිච්ච කාල වේලාව සීමිත කාල වේලාව තුළ අපි දකිනවා අපේ ගුවන් සේවයේ යහපත් මගර ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක අවශ්‍යතාවය නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම මම හිතන්නේ අපේ තිබෙන ගුවන්තොටුපළේ ඒ අවශ්‍ය ධාවන පතේ පුළුල් වීම තුළ විශාල ගුවන් යානා සහ විශාල ගුවන් යානා රසකට එන්න පුළුවන් අවකාශය ගරු අමුතුමා අවශ්‍ය වැඩපිළිවෙල නිර්මාණය කරා. ඒ වගේම මම හිතන්නේ මත්තල ගුවන්තොටුපළත් ඉතා ඉක්මනින් මේ රටේ ඵලදායි කර්මාන්තයක් බවට අදාගත පරපුරටයි ඵලප්‍රයෝජනය ලබා ගන්න පුළුවන් වැඩපිළිවෙල නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය ඔබට ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුති වීම නේන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.